අද 2024 ජූනි මාසයේ දෙවන ඉරිදා අප සියලු දෙනාම සම්බන්ධ වෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනකටයි 196 වෙනි වැඩසටහන. ඒ සඳහා නිස්සරණ මණින් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අපට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අනතුරුව අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීමෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛිනෝ වතයේ අකිංචනා වේදගුණෝ හි ජනා අකිංචනා සකිංචනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට මේ ලැබිලා තියෙන අවස්ථාවේ යම්කිසි සිදුවීමක් අලලා ගෙතුණු ගාතාවක් ඉදිරියෙන් තියාගෙන ඒ සිදුවීම සම්බන්ධ යම් කිසි පැහැදිලි කර ගැනීමක්, මේ වගේ දෙයක් අපේ ජීවිතවලට අදාළ වෙන්නේ කොහොමද කියලා පොඩි මතක් කර ගැනීමක් සඳහා තමයි අපේ සූදානම. ඉතින් ඒ විදිහේ අවස්ථාවක්, ඒ විදිහේ ඉඩකඩක් මම මෙහෙම පැහැදිලි කිරීමකින් පටන් ගන්නම්. දැන් අපි නොයෙකුත් දේවල් වල යෙදිලා වැඩ කටයුතු කරමින් කල් ගෙවනවා වෙන්න පුළුවන්. එතකොට එහෙම වැඩ කටයුතු කරමින් ඒ දේවල්වල යෙදිලා කල් ගෙවීම කොයි විදිහට අපිට බලපාලා තියෙනවද? කොයි විදිහේ මානසික විවේකයක් සහනයක් සඳහා ඒ දේ හේතු වෙලා තියෙනවද කියලා අපි අපිට විමසලා බලන්න වෙනවා. ඒ විමසීම වැදගත්. මම මේ විදිහට මේ වැඩ කටයුතු කරගෙන යනකොට මේ වැඩ කටයුතු මේ ගෙදර දොරේ දේවල් මේ වගකීම් මේ යුතුකම් මේවා ඉෂ්ට කරනකොට මේ විදිහට මගේ විවේකයක් මානසික සහනයක් රැකිලා තියෙනවද? එහෙම නැත්නම් ඒක පාවා දීලාද මම මේ වැඩ කටයුතු කරන්න කියලා තම තමන් විමසලා බැලීම වටිනවා. ඒකට ඒ විදිහේ විමසීමක්, ඒ විදිහේ මතක් කිරීමක් කිව්වට නරක නෑ මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන දේ. එතන මොකද්ද මේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් මේ සිදුවීමත් පැහැදිලි කරගනිමින් අද දවසේ මේ කතා බහ පොඩ්ඩක් තව ඉදිරියට අරගෙන යන්න බලමු. එතකොට එතන සඳහන් වෙන්නේ මේ පරිබ්‍රාජකයෙක් පිළිබඳ කතාවක්. එතකොට මේ පුද්ගලයා, ඒ කියන්නේ අන්‍ය දහමක යම් කිසි විදියට පැවිද්දෙක් විදියට කල් ගෙවපු කෙනෙක්. එයා වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ. එයා තමයි මේකේ කතා නායකයා. එතකොට ඒ විදිහේ පුද්ගලයෙක් මේ තැනැත්තා ඒ තමුන්ගේ ඒ පැවිදි දහමට අනුව, ඒ ආගමට අනුව මේ තැනැත්තාට භාර්යාවක් ඉඳලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් ඔය විවිධාගම් දහම්වල පූජකතුමන්ලට, පූජකවරුන්ට සමහර ආගම් දහම්වල භාර්යාවක් බැඳගන්න, කසාද බැඳගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට එන්නේ වගේ පූජකයෙක් කියලා කිව්වට නරක නෑ මේ තැනැත්තා. එතකොට මේ පූජකයා මේ විදිහට තමුන්ගේ භාර්යාවත් සමගින් මේ ජීවිතය ගෙවනකොට යම්කිසි අවධියකදී මේ භාර්යාව ගැබ් ගන්නවා, දරුවෙක් ලැබෙන්න ආසන්න වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මෙහෙම මේ දරුවා ලැබෙන්න ආසන්න වුණු මේ කාන්තාව මේ පූජකයාට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද කියන්නේ, බ්‍රාහ්මණය, මට මේ දරුවා ලැබෙන්න ආසන්නයි, ප්‍රසූත කරන්න උපකාර වෙන යම් කිසි තල තෙල්, ගිතෙල් ආදී යම් දෙයක් තියෙනවද? ඒ මගේ වැදීමට පහසු වෙනේ දේවල්, වැදීමට උපකාර වෙනේ දේවල් අරගෙන එන්න කියලා මේ තැනැත්තට යම් කිසි විදියක ඉල්ලීමක් සිද්ධ කරනවා. එතකොට මේ පූජකයා ටිකක් මේ සිදුවීම, මේ ඉල්ලීම මත පදනම් වෙලා නැවත අහනවා, මම කොහෙන්ද මේ වගේ දේවල් හොයාගන්නේ කියලා. කොහොමනම් මේවා මම සරි කරගම්ද කියලා. මොකද දැන් මේ අර විදියට පූජකයෙක් විදියට කල් ගෙවන තැනක් තෙන්නේ මේ, පැවිද්දෙක් විදියට කල් ගෙවන තැනක් තෙන්නේ මේ. එතකොට මේ තැනැත්තා කියනවා, මම කොහොමනම් මේ දේවල් එකතු කරගම්ද, මම කොහොමනම් මේ දේවල් සරි කරගම්ද කියලා ඔන්න විදියට ප්‍රශ්න කරනවා. එතකොට මේ කාන්තාවේ දෙය අහන්නේ නැහැ. මේ කාන්තාව කියනවා නැවතත් දෙවනුවත් කියනවා, මේ විදියට මේ බැදීමට අවශ්‍ය වෙන මේ තලගිතෙල්, මේ ආදිතෙල් මේවා රැගෙන එන්න, මේවා මට ප්‍රයෝජනවත් වෙනවා කියලා දෙවැනි වරටත් ප්‍රකාශ කරනවා. දෙවැනි වරටත් මේ පූජකයා, මම කොහොමද මේ දේවල් සරි කරගන්නේ කියලා මේ විදියට වෙහෙසෙද්දී, දෙවැනි වර, තුන්වැනි වර මේ විදියට මේ තැනැත්ති යම් කිසි විදියක අර පරණ ඉල්ලීමම සිද්ධ කරනවා. ඉතින් ඔහොම සිද්ධ කරාම මේ පුද්ගලයා මේ ගෙයින් නික්මිලා ගිහිල්ලා කල්පනා කරනවා, දැන් කොහොමද මේ දේවල් ලබා ගන්නේ, කොහොමද මේ දේවල් සරි කරගන්නේ කියලා යම් කිසි දියක කල්පනා කරමින් ගිහිල්ලා ඒ නගරේ ඒ අනාතර මේ තැනතර කල්පනා වෙනවා. මේ පසේනේදී කොසල් රජතුමාගේ පැවරුමක්, මේ පසේනේදී කොසල් රජතුමා යම් කිසි දියක අපි කිව්වොත් අර පින්තකා පැවිද්දොන්ට පූජකයන්ට යම් කිසි විදියක උපස්ථාන කිරීමක් කරන කෙනෙක්. එතකොට ඒ රජතුමාගේ පැවරුමක් තියෙනවා මොකද්ද? ඕනම ශ්‍රමණේට, ඕනම පූජකයට, ඕනම පැවිද්දෙට මගේ මේ ගබඩාවෙන් ඇති පමණ ජිතෙල් හරි තෙල් හරි බොන්න දෙනවා. මේ විදිහේ පැවැත්මක් තියෙනවා. මේ විදිහේ පැවරුමක් තියෙනවා. හැබැයි මේ බොන්න විතරයි දෙන්නේ, අරගෙන යන්න දෙන්නේ නැහැ. එතකොට මොකද්ද? මෙන්න මේ පැවිද්දෙට, පූජකෙට මේ විදිහේ උපස්ථානයක් මගේ ගබඩාවෙන් සිද්ධ කරනවා කියලා මේ රජතුමාගේ යම්කිසි පැවරුමක් තියෙනවා. එතකොට මේ පූජකයා කල්පනා කරනවා, මේ පසේනිදි කොසල් රජතුමා මෙන්න මේ විදිහේ පැවරීමක්, මේ විදිහේ දෙයක් නම් සිද්ධ කරලා තියෙනවා. ඒක නිසා මම මේ ගබඩාවට ගිහිල්ලා ඇති පමණ ගිතෙල් බීලා ඇවිල්ලා වමාරන්න ඕනේ, වමාරලා මේ අවශ්‍ය දේට අරගන්න පුළුවන් කියන අදහස තමයි මේ පුද්ගලයාට පහළ වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? අර ගබඩාවට ගිහිල්ලා ගෙනියන්න දෙන්නේ නැහැනේ, බීලා යන්න තමයි දෙන්නේ. ඉතින් ඇති පමණ ගිතෙල් බීලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වමාරන්න උත්සාහ කරනවා. නමුත් වමාර ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ ගිතෙල් වගේ දෙයක් සාමාන්‍යයෙන් ඔය පොඩි ප්‍රමාණයක් ගත්තත් ඔය බඩ නිකන් හරි නිකන් පිරිලා ඇවිල්ලා මහ පෝෂ්‍යදායි දෙයක් බඩ පිරිලා ඇවිල්ලා නිකන් ගලක් වගේ වෙලා වෙහෙසක් දැනෙනවා. එතකොට මේ තැනත්තා ගොඩාක් මේ ගිතෙල් බීලා ඇවිල්ලා දැන් මොකද කරන්නේ? වමන කරගන්නත් බෑ, අදෝ මාර්ගයෙන් පිට කරගන්නත් බෑ. ඉතින් එහෙට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, අර වේදනාව, පීඩාව දරාගන්න බැරුව මේ තැනැත්තා කටයුතු කරනවා. ඉතින් ඔන්නඔහොම සිදුවීමක් තමයි වෙන්නේ. මේ විදියට මේ ගිතෙල් බඩේ පිරිලා පිට කරගන්න බැරුව දුක්කු දැඩියු රලු වේදනාවලින් පෙළමින් මේ තැනැත්ත කල්ගෙවනවා කියලා ඔන්න විදිහේ සිදුවීමක් තමයි වාර්තා වෙන්නේ. එතකොට කතාවේ සඳහන් වෙන විදිහට භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වේලාවක වගේ මේ ගේ ආසන්නෙන් ගමන් කරනවා. ගමන් කරනකොට මේ විදිහට මේ පූජකයෙක් මෙහෙම වෙහෙසට පීඩාවට පත් වෙලා මේ දැඩි දුක් වේදනාවෙන් පෙළෙමින් කල්ගෙවනවා දකිනවා. ඒ දැක්කට පස්සේ ඒ සිදුවීම අලලා මේ දැකපු දේ ඉදිරියෙන් තියාගෙන යම් කිසි විදියක කරපු ප්‍රකාශයක් එහෙම නැත්නම් ගාථාවක් කියපු ගාථාවක් තමයි අද දවසේ මේ අපි ඉදිරියෙන් තියාගත්ත දේ. උදවට එතන සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ විදිහේ දෙයක් තමයි ඒ ගාථාවේ කියන්න උත්සාහ ගන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම ඉදිරියෙන් තියලා මේ සිදුවීම සලකලා මේ විදිහේ දෙයක් මේ විදිහේ ගාථාවක් කියනවා. මොකද කියන්නේ සුඛිනෝ වත යේ අකිංචනා නිවේද ගුණෝ හි ජනා අකිංචනා සකිංචනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිබද්ධ චිත්තෝති. මොකද්ද මේ කියන්නේ සුඛිනෝ වතේ අකිංචනා. එතන මේක මේ අන්තිම පද දෙක ඉදිරියට ගත්තොත් පහසු වෙයි. එතකොට සකිංචනං සකිංචනං පස්ස විහඤ්ඤමානං පළවෙනි එක එතනින් තිය පටන් ගමුකෝ අපි. එතකොට කියනවා කෙලෙ සකිංචන කියන්නේ කෙලෙස් ඇති කෙලෙස් සහිතව කල් ගෙවන තැනැත්තෙක්. සකිංචනං පස්ස විහඤ්ඤමානං මේ විදියට මේ කෙලෙස් ඇති පුද්ගලයෝ මේ විදියට වෙහෙසට පත් වෙනවා. මේ කෙලෙස් ඇතිව වෙහෙසට පත් වී ඇති මේ සත්‍ය ආදේශ බලව ජනෝ ජනස්මින් පටිබද්ධ චිත්තෝ ජනතෙම ජනයා පිළිබඳ සිත් ඇතුව කටයුතු කරනවා. ජනතෙම ජනයා පිළිබඳ සිත් ඇතුව කටයුතු කරනවා. අන්න ඒ විදිහේ ගාථා පද දෙකක් තමයි මේ සිදුවීම අලලා මුලින් ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා සුඛිනෝ වතේ අකිංචනා. මේ අකිංචනා කියන්නේ මොකද්ද? කෙලෙස් නැති පුද්ගලයෝ. කෙලෙස් ප්‍රහාණය කරපු පුද්ගලයෝ. කෙලෙස් රහිත පුද්ගලයෝ ඒකාන්තෙන් සැප ඇත්තාහ. වේදගුණෝ හි ජනා අකිංචනා. අන වේදගු කෙලවරට පැමිණියේ අකිංචන කෙලෙස් නැති වූයේ අන්න ඒවැනි පුද්ගලයෝ තමයි මේ විදිහට මේ සැපෙන් ඒකාන්ත සැපෙන් කල් ගෙවන කට්ටිය කියලා ඔන්න ඔය විදිහේ මේ සරල සිදුවීමක් අලලා බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගාථාවක් දේශනා කරනවා. තමුන් ඇහින් දකපු මේ විදිහට ගමනේදී හමුවෙච්ච මේ සිදුවීමක් තමයි මේ. එතකොට අර විදිහට සකිංචන අකිංචන කියන වචන දෙක තමයි මේ. කෙලෙස් සහිත කිංචන කියන්නේ නිකන් කුප්පනවා අවුස්සනවා වගේ අදහසක් ගන්නත් පුළුවන්. එතකොට සකිංචනං කියන්නේ මේ කුප්පන ස්වභාවයක් ඇති මේ විදිහේ පුද්ගලයෝ අන්න වෙහෙසට පීඩාවට පත් වෙමින් තමයි කල් ගෙවන්නේ. මේ ජනතෙම ජනයා කෙරෙහි පිළිබඳ සිත් ඇතුව කල් ගෙවනවා. එතකොට ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් ඒ විදිහේ පිළිබඳ සිත් ඇතුව කල් ගෙවීමක් තියෙනවා මේ ලෝකේ. එහෙම කියලා අනිත් පැත්තට මේ ලෝකෙන් එතර වෙච්ච වේදගු කියන්නේ එතරට පැමිණියා කියන අදහසනේ. එතරට පැමිණිය මේ විදිහට අකිංචන කෙලෙස් නැති අර විදිහට කුප්පන ස්වභාවයක් නැති මේ පුද්ගලයෝ අන්න ඒකාන්ත සැපයෙන් කල් ගෙවනවා. එය ඒකාන්ත සැප ඇත්තාව ගෙවනවා කාලේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි ගාථාවක් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කරනවා. ඕක තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන මේ සිදුවීම. ඉතින් අපි මේ සිදුවීම ටිකක් ඉදිරියෙන් තියාගෙන තව තව ටිකක් පැහැදිලි කරගෙන යන්න බලමු. අපේ මේ පුහුණුවට ප්‍රතිපදාවට ගැලපෙන විදිහට මේක පොඩ්ඩක් මතක් කරගන්න බලමු. ඉතින් මෙතෙන්දී ඇත්තටම මේ කල්පනා කරලා බැලුවොත් දැන් මෙතන මේ පැවිද්දෙක් ගැන තමයි කතාව. හැබැයි ඒ පැවිද්දා ඒ පූජකයාගේ දහමට ආගමට අනුව යම් කිසි විදියක භාර්යාවක් තියාගෙන ඉඳලා තියෙනවා. භාර්යාවක් තියාගන්න හැකියාවක් තිබිලා තියෙනවා. එතකොට ඒ විදිහට භාර්යාවක් පෝෂණය කරමින් තමයි මේ පූජකයා කල් ගෙවලා තියෙන්නේ. උතර සාමාන්‍ය ගත්තොත් ඔය දවසේ උදේවරුේ ගිහිල්ලා කොයාරි තැනකට ගේකට ගිහිල්ලා යම් කිසි පූජාවක් චාරිත්‍රයක් සිද්ධ කළා. ඒකෙන් යම් දෙයක් හොයාගෙන ඇවිල්ලා ජීවත් වෙනවා වගේ ස්වභාවයක් සහිත කෙනෙක් වෙන්න ඇති. එතකොට ඒ ජීවිතයේදී අර තමන් හොයාගෙන එන දෙයින් උපයාගෙන එන දෙයින් නඩත්තු කරගත්ත මේ විදියට කල් ගෙවපු යන භාර්යාවකුත් සමග තමයි මේ තැනැත්තා මේ කාලෙ ගෙවමින් ඉඳලා තියෙන්නේ. එතකොට එක්තරා විදිහක මේ පූජකෙක් පැවිද්දෙක් විදිහට කල් ගෙවපු ඒ විදිහේ යම් මේ දහමක ධර්මික පැත්තකට යොමු වෙච්ච තැනැත්තෙක් කිව්වට නරකම නෑ. හැබැයි යා අතරමඟ නතර වෙලා වගේ අතරමඟේ හිර වෙලා වගේ මොකද්දෝ අර අර විදිහට පවුලකුත් නඩත්තු කරමින් තමයි කල් ගෙවන්නේ. එතකොට එක්තරා විදිහක මේ පැවිදි බව ජීවන වෘත්තියක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ පූජකකම දීරක ගැනීමේ තවත් නිකන් වෘත්තියක් විතරයි. ඒ විදිහේ අදහසකින් කල් ගෙවපු පාටක් තමයි බැලු බැලමට පේන තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔය විවිධාගම් දහම්වල මේක නිකන් තවත් නිකන් ජොබ් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ යැපෙන්න ක්‍රමයක්. මේ පූජක වෘත්තිය, එහෙම නැත්නම් මේ පැවිදි වෘත්තිය, මේ විදිහට මේ යැපෙන්න ක්‍රමයක්. මේ ජීවිතේ සරි කරගන්න ක්‍රමයක්. හරි. මේ ජීවන වෘත්තියක් කියන අදහසින් ඒ විදිහේ කල් ගෙවන දහමක් ආගමක් වෙන්න පුළුවන්. එතකොට අර භාර්යාවකුත් ඉන්නවා, අර නිකන් ජොබ් එකක් කරනවා වගේ අර පූජක වෘත්තිය කරනවා. ඒකෙන් යම් කිසි දෙයක් හම්බ කරගන්නවා. ඒ හම්බ කරගෙන අන්න පුළුවන් විදිහට හදා බෙදාගෙන ජීවත් වෙනවා. එතකොට එහෙම ජීවිතයක් එහෙම කතාවක් තමයි මේ බැලු බැලමට පේන්නේ. එතකොට අද කාලේ බැලුවත් එහෙම ජීවිත එහෙම වෘත්තියක් විදිහට මේක තෝරගත්ත බොහෝ පිරිසක් දැක ගන්න බැරි නෑ. එතකොට මේක තව ජොබ් එකක් විතරයි. මේක මට මේ ඉගෙන ගන්න ආභරණයක්, එහෙම නැත්නම් ඉගෙන ගන්න උදව් වෙන ලෝගුවක් තමයි මේ කියලා සිවුරක්, එහෙම නැත්නම් මේ පූජක වෘත්තියක් මේ විදිහට දරා ගන්නවා. එහෙම නැතුව මේ ගෙවල් දොරවල් වල ශක්තියෙන් ඉගෙන ගන්න හැකියාවක් නැහැ. එතකොට මේ පූජක ලෝගුව දාගෙන එහෙම නැත්නම් මේ සිවුරක් පොරවගෙන මේ විදිහට ඉගෙනීම් කටයුතු සඳහා මේක මම ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් එහෙම කට්ටිය ඉන්නව වෙන්න පුළුවන්. ඊළඟට ඉගෙන ගත්තත් ඊට පස්සේ ඉගෙනගෙන ඉවර වෙලත් රැකියාවක් විදියට, ආණ්ඩුවේ රැකියාවක් විදියට, පැවිද්දෙක් පූජකෙක් විදියට රජයෙන් පඩි ලබමින් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවන කෙනෙක් වගේ කල් ගෙවනවා. එහෙම කල් ගෙවීමකුත් අපිට දකින්න වැඩි අමාරු නෑ. සමහර විට අර සමාජයෙන් ඉඩකඩක් නැති හින්දා භාර්යාවක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකත් ඔන්න හොරාට හොරාට රැට රැට භාර්යාවකුත් ඉන්නව වෙන්න පුළුවනි. සමහර විට දරුවොත් ලොකු මහත් වෙලා මේ දීග දීලා වෙන්ටත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අමුතු කතන්දරයක් මේ පැවිදි වෘත්තියක්, මේ පූජක වෘත්තියක්, මේක මේ දිවි පැවසරි කර ගැනීමක්, දිවිසර කර ගැනීමක් විදිහට යොදාගත්ත දෙයක්ද මේ, එහෙමද මේකේ අදහස කියලා ප්‍රශ්නේ තමයි මෙතෙන්දී විමසන්න වෙන්නේ. එතන මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ පැවිද්දෙක්, එහෙම නැත්නම් මේ පූජකෙක් මේ විදිහට මේ පැවිදි වෘත්තියක්, පූජක වෘත්තියක් දිහවට යන්නේ මොකක් සඳහාද? මෙන්න මේ කෙලෙස් සහිතව වෙහෙසෙමින් ගත කරන මේ ලෝකය දැකලා, මේ ලෝකවාසී සත්වය දැකලා, ඊට පස්සේ ඒ විදිහේ දෙයකින් මම අත් මිදුනොත් යහපත් කියන අදහසින් තමයි මේ විදිහට පැවිදි ජීවිතයක්, පූජක ජීවිතයක් දිහවට මේ තැනැත්ත ඇත්තටම යා යුත්තේ. ඒක තමයි ක්‍රමවේදෙ. මේ ජනයා කෙරෙහි ඇලිලා තියෙනවා. ඒක නිසාම මේ විදිහේ කටුක දුක් විඳිනවා. මම මේකෙන් ඉවත් වුණොත් යහපත්, මම මේක නැති කරගත්තොත් යහපත් කියන අදහසින් අන්න පැවිද්දෙක් පූජකයෙක් කටයුතු කරනවා. නමුත් අන්තිමට මේ විදිහේ පූජක වෘතියකුත් ජීවන වෘතියක් බවට පත් කරගත්තොත්, මුදල් හම්බ කරගන්න යැපෙන්න ක්‍රමයක් කියලා පරිවර්තනය කරගත්තොත් අන්න මොකද වෙන්නේ? අර පැවිද්දේ ඒ පූජක වෘතියේ අදහස නැති වෙලා ගිහිල්ලා අමතක වෙලා ගිහිල්ලා නැවතත් අර කෙලෙස් සහිතව වෙහෙසෙන සත්වයෙක් බවට මේ පැවිද්දා මේ පූජකයා පත් වෙලා අර විදිහේ ජනයා ජනයා පිළිබඳ සිත් ඇතුව කල් ගෙවන කෙනෙක් බවට මේ පැවිද්දා මේ පූජකයා පත් වෙලා. ඉතින් ඒ විදිහේ සෝචනීය මතක් කිරීමක් තමයි එක පැත්තකින් මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. බලන්න මේ පිරිවැජියෙක් මේ පැවිද්දෙක් පූජකයෙක් මොකද අන්තිමට වෙලා තියෙන්නේ? අර සාමාන්‍ය ලෝකේ මිනිස්සු අහුවෙලා තියෙන ඒ බන්ධනයටම අහුවෙලා ඒ වෙහෙසම දරමින් ඒ ඒ ඒ වගේ දේවල්ම කරමින් අන්න කටයුතු කරනවා. ඉතින් එහෙම සිදුවීමක් එහෙම අවස්ථාවක් අද කාලේ බැලුවත් බොහෝ දෙනෙක් අන්තිමට ගත්තොත් පැවිදි ජීවිතයක් කියලා තේරීමක් සිද්ධ කරාට අන්තිමට අර වෙහෙසට පීඩාවට පත් වෙලා ඉන්න ගිහි කෙනෙක් වගේම තත්යකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අර විදිහට ජනයා ජනයා කෙරෙහි ඇලිලා ගත කරන ගිහි කෙනෙක්ගේ ස්වභාවයටම පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. එතකොට මේ විදිහට අර තමන්ගේ වෘත්තිය විදිහට මේක යොදාගත්ත ජීවන වෘත්තියක් විදිහට මේක සරි කරගත්තා. හැබැයි අන්නේ පූජක වෘත්තියක පැවිද්දක තියෙන ඉහළ වටිනාකම මෙතනට අමතකුණා. ති වෙනසක් නැහැනේ අර සකින්චනං පස්ස විහඤ්ඤමානං කෙලෙස් සහිතව වෙහෙසෙන මේ සත්වයා ජනයා ජනයා කෙරෙහි පිළිබඳ සිත ඇතුව කටයුතු කරන මේ සත්වයා. ඉතින් එන්නේ විදිහේ දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ උපයගෙන තියෙන්නේ. එතකොට අර වෙනසක් නැහැ මේ පැවිදි වෘත්තියක මේ විදිහේ පූජක වෘත්තියක යෙදුනා කියලා. ඒක තව ජොබ් එකක් විතරයි. ජොබ් එකක් විතරයි. අර බුදුන් කෙරෙහි ඒ ප්‍රතිපදාව කෙරෙහි අදහසක් ඇත්තෙත් නැහැ. එහෙම නැත්නම් පූජකයෙක් නම් දෙවියෝ කෙරෙහි අදහසක් ඇත්තෙත් නැහැ. මේ දෙවියොන්ගේ මිත්‍යාව පහ වෙලා බොහෝ කල්, දෙවියොන්ගේ මිත්‍යාව දුරස් වෙලා බොහෝ කල්, දැන් මේක ජීවන මූර්තියක් විතරයි. ඉතින් එහෙම තත්යකට පත් වෙන්න පුළුවන්. පහුගිය දවසක ලොකු වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්, සාමාන්‍ය මං හිතන්නේ ලොකු ස්වාමීන් වහන්සේටත් වැඩි වැඩිමල්ද කොහෙදෝ, ඒ හාමුදුරුවෝ ඇවිල්ලා මේ විදිහට දවස් කීපයක වැඩසටහනකට ඉඳලා මේ ස්වාමීන් වහන්සේ අවසාන දවසේ මේ කතා කරලා කියනවා, මේ මම මේ 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 විදිහේ පැවිදි කෙනෙක්, මම මෙච්චර කාලයක් මේ විදිහට පැවිදිකම් කරලා තියෙනවා, මට හොඳටම තේරෙන දේ තමයි හාමුදුරුවනේ මේ විදිහට දවස් කීපයක් ගෙවනකොට මට හිතට එන්නේම අර පන්සලේ ඒ වැඩ කටයුතු. මට හිතට එන්නේම මගේ දූ දරුවෝ නැති වුණාට අර පන්සලේ දහම් පාසලේ ඉන්න ළමයි, මගේ මේ විදියට ඥාති හිත මිත්‍රාදී නැති වුණාට මට මේ පන්සලේ ඒ දායකකාරක කට්ටිය තමයි මට නිතර නිතර මතක් වෙන්නේ. එතකොට ඒගොල්ලොත් එක්ක පිළිබඳ සිත් ඇතුව ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු කරමින් ඒගොල්ලන්ගේ හිත සනසමින් තමයි මම කල් ගෙවන්නේ. මට තේරෙනවා ඒ ඔක්කොම මගේ හිතට ගලාගෙන ගලාගෙන එනවා. එතකොට අර විදියට ගිහි ජීවිතයක් නොගෙවුවට ගිහි බන්ධනේ ඒ විදියටම තියෙනවා. තමුන්ගේ මුණුපිරු මිනිපිරියෝ නැති වෙන්න පුළුවන්. හැබැයි අර දහම් පාසලේ ළමයි ටික අර විදියටම අල්ලගෙන තියෙනවා. අර පන්සල අල්ලගෙන තියෙනවා ගෙවල් දොරවල් වල වත්කම් නැති වුණාට. ඊට පස්සේ අර විදියට මේ තමුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් නැති වුණාට මොකද කාරක සභාවේ දායක සභාවේ කට්ටියව අල්ලගෙන තියෙනවා. එතකොට අන්න මේ හිතේ බන්ධනේ ඒ විදිහටම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පැවිද්දෙට ගත්තොත් ඔය මිල මුදල්, වස්ස සම්භාර වගේ ඒවා, යාන වාහන වගේ ඒවා කියන ඒවා ආභරණයක් වෙන්නේ නැහැ. ඒක ආභරණයක් නෙමෙයි. සල්ලි එකතු කරලා පොත්වල දාගන්න පුළුවන්. නමුත් බැංක account එකක් තියනවා කියන එක ආභරණයක් වෙන්නේ නැහැ පැවිද්දෙට. මොකද හේතුව අන්න මූලික ඉලක්කේ අමතක වෙලා ගිහිල්ලා. දැන් ඔය මම දැකපු දැක සිදුවීම් කිහිපකුත් තියෙනවා එතන. ඒ ගොඩාක් නිකන් දරුවෝ උස්මහත් කළා, රැකී රක්ෂා කළා, මේ ලෝකේ දැකපු ලෝකෙත් එක්ක ගනුදෙනු කරපු ඒ විදිහේ ගිහි ජීවිත ගෙවපු කට්ටිය. අවුරුදු 55ක් 60ක් වගේ වෙනකොට ඔන්න අර දරුවෝ උස්මහත් කළ ඉවරයි, රැකී රක්ෂාත් කළ ඉවරයි, මොකද කරන්නේ? ඇවිල්ලා මේ විදිහට පැවිදි වෙනවා. පැවිදි වෙලා අර හින්දු ආගමේ තියෙනවා වගේ ජීවිතය අවසාන කාලේ මම විදියට පැවිද්දෙක් විදියට කල් ගෙවනවා කියලා මගේ අදහසින් ඉඳ දන්නෙත් නැහැ. කොහොම හරි මේ ජීවිත ගෙවපු කට්ටියනේ මේ කට්ටිය, ලෝකේ අත්දැකපු කට්ටියනේ මේ කට්ටිය. එතකොට එහෙම ජීවිත ගෙවපු, ලෝකේ අත්දැකපු, මේ සැප සම්පත් විඳපු මේ ඇත්ත වුණත් අන්න සමහර විට අර බැංක අකවුන්ට් එක නැත්නම් අර පෙන්ෂන් එක අතාරින්න කැමති නැහැ. ඒක තියාගෙන, ඒ සේෆ්ටිය තියාගෙන තමයි පැවිදි ජොබ් එක කරන්න හදන්නේ. එතකොට ඉතින් අච්චර ජීවත් වෙච්ච, අච්චර ලෝකේ දැකපු, ඒ සැප සම්පත් විඳපු පුද්ගලයෝ පවා මේ බැංක අකවුන්ට් එකක සේෆ්ටිය තියාගෙන පැවිද්දක් කරන්න උත්සාහ ගන්නවා. ඒ සේෆ්ටිය අතාරින්න කැමති නැහැ. හරි, ඒක දාගෙන ඒක තියාගෙන තමයි කරගෙන යන්නේ. ඉතින් අඩුම ගානේ අර ජීවිතයේ අවසාන අවදි එනකොට ඒ අතහැරීම හරි සම්පූර්ණ කළා ආවනම් ඒත් නැහැනේ. ඒත් නැහැ. එහෙම අතහැරීම සම්පූර්ණ කළා ඉන්න කැමතිත් නැහැ. ඒ වෙනුවට ඒකත් තියාගෙන මේකත් ඕනේ. මේක විතරයි ඒගොල්ලන්ට නම්බු නාමයක් විදිහට අරගන්න බැරි වුණු දේ. ඒකත් මං අරගෙන පෙන්නනවා. මේ ඒ දවස්වල ලබා ගන්න බැරි වුණු ගරු බුහුමන් ඉතුරු ටික හරි මම මේ විදිහට පැවිද්දෙක් විදිහට ලබා ගන්නවා කියන අදහසකින් කල් ගෙවන වෙන්න පුළුවන්. ඒක පැතිකඩක්. ඊට පස්සේ අර විදිහේ බැංක account එකක සල්ලි තියාගෙන ඒකට ආරක්ෂාව තියාගෙන ඉන්නවා. අර ඩ්‍රයිවර් මහත්තයෙක් ඉන්න අපි දන්න හඳුනන ආමුදුර කෙනෙක් ඒ ඩ්‍රයිවර් මහත්තයාට පෙන්නලා බැංක account එක බලන්න මගේ පොතේ මෙච්චර ගාණක් තියෙනවා. මේ ලක්ෂ 100කට අධික ගාණක් තියෙනවා. මම බින්දු ටික විතරක් ඔයාලට පෙන්නන්නම්. මේ අන්තිම ඉලක්කම පෙන්වන්නේ නැහැ කියලා ඔන්න මේ ඩ්‍රයිවර් මහත්තයාට. ඉතින් ඩ්‍රයිවර් මහත්තයා ඇවිල්ලා කියනවා සායින්නස් මට බැංක account එකක් පෙන්වුවා. බැංකු පතක් පෙන්වුවා, බින්දු ටික විතරයි පෙන්වුවේ. බින්දු 90 නම් ලක්ෂ 100ට වැඩි ගාණක් තියෙනවා කියලා කියනවා. ඉතින් අර මනුස්සයාට මොකද්ද ඒක මේ පෙන්වන්න තියෙන එකේ වටිනකම, මේ ලොකුකමද මේ කියන්නේ? මම මෙච්චර ගාණක් බැංක account එකේ තියෙනවා කියලා මොකද්ද ඒකේ පෙන්වන්න හදන චිත්‍රේ? ඉතින් අර ඩ්‍රයිවර් මහත්තයාට උනත් hina යන්නේ කටෙන් නෙමෙයි, වෙන දිහාවකින් තමයි hina යන්නේ මේ සිදුවීම දකිනකොට. ඒක තමයි වැඩේ. මේ පැවිද්දේ පැවිද්දෙක් විදියට, වටිනකම් විදියට මොනවද මේ පෙන්නලා තියෙන්නේ, මොනවද මේ එකතු කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ඔය. ඒක නිසා පැවිද්දෙට මේ වගේ දේවල් ආභරණයක් නෙමෙයි, පූජකයට මේ වගේ දේවල් ආභරණයක් නෙමෙයි. ඕක එපා කියලාම තමයි ඔය ඇවිල්ලා පූජක වෘතියක් පැවිදි වෘතියක් හරිනම් බාර ගන්න ඕනේ. ඒ බාර ගැනීම තියනවා නම් මම හිතන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පාර අපිට එච්චරම දුරයි කියලා. ගිහි ජීවිතයක ඉඳගෙන කරන එක වෙනම කතාවක්. ඒක ගැටලුවක් නැහැනේ. ඒකත් ඒ ගිහි ජීවිතය ආදීනව දකිමින් යම් කිසි විදියක මේ වැඩ කටයුතු කරගෙන යන දරණ උත්සාහයක්. පැවිද්දෙක් නම් පූජකයෙක් නම් ඒ විදිහට කරන උත්සාහයක්. ඒතකොට ඒක පාවා දීලා මේ වැඩේ කරන්න බෑ. නවපවර් ගිහි වටිනකම් ඉදිරියෙන් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. දැන් පහුගිය දවසක වැඩසටහනකට ගිහිල්ලා මේ හොඳ අමාත්‍යංශයක් ලොකු පිරිසක් සම්බන්ධ වුණා. ඉතින් වැඩසටහන කළා පැයකමාරක ඉවර වෙලා කොහොමල අතගස්සලා ඔන්න අරගෙන එනවා. අරගෙන යන ලොකු අටපිරිකරක්. අර ලා බාල අටපිරිකරක් එවනේ, හොඳ අටපිරිකරක්, ලොකු අටපිරිකරක් මැද්දෙන් තියලා ඒ ට්‍රේ එක වටේට දාලා මුදල් කොළ 100 500 ඔය විදිහේ කොළ වලින් පුරවලා, ඒ කියන්නේ අර අත ගහන්න යවපු කට්ටිය ඒ තම තමුන්ගේ කන්ට්‍රිබියුෂන් එකක් කළාද කොයිද. ඉතින් ඕක ගෙනල්ලා පූජා කරන්න හැදුවා. මං කිව්වා මාතේ ඔය මැදේ තියෙන එක නම් ගත්ත හැකි, පිළිගත්ත හැකි, අනිත් ටික නම් අමාරුයි කියලා. ඊට පස්සේ මොකද කරේ, අර නිකන් හූරලා වගේ මේ ට්‍රේක වටේට අතින් හූරලා හූරලා මේ අර සල්ලි ටික ඔක්කොම මිටියක් කරලා අතර ගත්තා. ඒ තැනැත්තා පූජා කරන්න ගිය මනුස්සයා අර අර අටේ පිරිකර විතරක් පූජා කරා. ඉතින් ඒ මිටිය ලැබුණා කියලා මොකක්ද ඇති වැඩේ? නෝගිත් ලොකු වටිනකමක් තියෙනවද? මම දන්නේ නැහැ. එහෙම වටිනකමක් තේරෙන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් මට දැනෙන විදිහට ඉතින් ওই ටික අතෑරලානේ ආවේ. ඉතින් ඕක ඉතින් ඔය 100 500 කොල ගන්න දෙයක්වත් නැහැ. ඕ එහෙම අතහරින්න උමනාවක් තියුනේ නැත්තම් නේද? ඒක නිසා ඔය අඩුම ගානේ මං කියන්නේ නිකන් දෙනවා නම් නිකන් අර නිකන් එකට පතර දැනෙන ගානක්වත් දුන්නා නම් මොනවා හරි සල්කා බලන්නවත් දුණා. එහෙමත් නැහැ. හරි. ඒ වෙනුවට අර නිකං ගෙනහල්ලා අරක සවුත්තු කරලා අටපිරිකර වටේට අර ටික තියලා පූජා කරනවා. ඉතින් මේ මිනිස්සු දන්නේ නැහැ මේ මිනිස්සුන්ට හුරු වෙලා තියෙන ආකාරය. මේ මිනිස්සු දැන දැකගෙන තියෙන ආකාරය. කවුරු හරි අපේම කම්පැනි කෙනෙක් ගිහිල්ලා නියෝග වණ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. කොහොම හරි අර මිටියක් විතර මේ මූරලා අර ලස්සනට මේ මතට නිකං ගුලි කරලා ලොකු ගුලියක් ගත්තා. මේක දැක්කහම මට නිකං අමුතු ජොලියක් ගියා සහ බලන්නකෝ මේක මේ හුරලා ගත්ත විදිය. ඔයාගේ ඒ ගුලිය ඔයා තියාගන්න හට පිරිකරව නම් පූජ කර හැකි. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ දේවල් වැඩක් නැහැ කියලා එපා කියලා අතහැරලා ඇවිල්ලා මේ නිකන් මේ 100 කොලේකට 500 කොලේකට මේක පාවා දීලා ඇති වැඩේ මොකද්ද? ඉතින් ඒ විදිහේ අමුතු කතන්දරයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ විදිහට මේ ජනයා ජනයා කෙරෙහි පිළිබඳ සෙත් ඇතුව මේ විදිහට කෙලෙස් වලින් වෙහෙසෙමින් කල් ගෙවද්දී පැවිද්දෙක්ගේ අපේක්ෂාව මොකද්ද? ප්‍රතිපදාවක අපේක්ෂාව මොකද්ද? මේ වාගේ කිරීමක්ද කියලා ප්‍රශ්නේ මතුවෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් අර විදිහේ භාර්යාවක් තියාගෙන තමයි මේ පූජකයා කල් ගෙවුවේ. ඉතින් භාර්යාවක් ගත්තා කියන්නේ ඉතින් අර පැවිදි ජීවිතයකට වැඩිය ගිහි ජීවිතයක් පැත්තට තමයි ඒක බර. ඉතින් ඔක්කොම වැඩට කටයුතු ටික කරන්න එපැයි. පොලේ යන්න ඕනේ, හන්දි යන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, අර විදිහට ඒ අඩුපාඩු සකසන්න ඕනේ. ඉතින් ওই විදිහේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් එතකොට මේ කෙලෙස් නැති කිරීමක් දිහාවටද, එහෙම නැත්නම් ජනයා ජනයා කෙරෙහි නොඇලීමක් දිහාවටද මේ ගමන් කරලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒකෙම කන පිටද වගේ. ඉතින් ඒක තමයි වැඩේ. සාමාන්‍යයෙන් පැවිද්දෙට ඒ විදිහේ මම දන්නේ වෙන ආගමක් දහමක් පිළිබඳ. නමුත් සාමාන්‍ය මේ භික්ෂුවකට ගත්තොත් ඉතින් ඔය එළුව බැටළුව සේවක සේවිකාවෝ භාර්යාවෝ ඒ වගේ දේවල් කැප නැහැ. පැවිද්ද හිටින්නේ නැහැ, බෙල්ලෙම ගහලා යනවා. ඒතර එහෙමනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. නමුත් ඒවා හොයාගෙන යන ස්වභාවයක් පැවිද්ද තුල තියෙනවානේ. මේ විදියට හොරාට හරි කමක් නැහැ. භාර්යාවක් ඉන්නවානේ. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවනේ ඊටත් වැඩිය හරි සෝක් කියලා. ඔන්න වීඩියෝ එකක් කරලා YouTube හරි දාන්න පුළුවන් කියලා. එහෙම කට්ටියත් අද කාලේ ලෝකේ නැතුවා නොයි. ඉතින් එහෙම තෑගි දෙන්න උත්සාහ කරන කට්ටියක් නැතුවා නොයි මං කියන්නේ. ඈ මෙන්න මම ඔබට මේ විදිහේ පාද පරිචාරිකාවක් වෙන්නම්. ඈ ඔබේ පැවිද්ද අවශ්‍යයේ අඩුපාඩුව මම පුරවලා දෙන්නම්. ඔය පැවිද්ද කරගෙන යන අනුග්‍රහයක් මම වෙන්නම් කියලා එක එක්කෙනා ඇවිල්ලා යම් යම් විදිහට ඔෆරින්ස් එහෙම නැත්නම් ඒ විදිහේ පැවරුම් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයකට යට වුණාට පස්සේ අන්තිමට බලනකොට පැවිද්දා නටන්නේ අර භාර්යාවගේ අනට තමයි. අන්තිමට ඇති පැවිද්දකුත් නැහැ, කරපු එකකුත් නැහැ. අන්තිමට අර ගිහි ජීවිතයක් ගෙවාගෙන ඉඳින ලාභයි කියලා හිතෙන්න පුළුවන් අන්තිමට. එතකොට එහෙම සෝචනීය තත්වෙකුත් බොහෝ දෙනෙක්ට ලං වෙලා තියෙන පාටයි. මේ විදිහට මේ පැවිද්දෙක් වුණාට මොකද භාර්යාවක් පෝෂණය කරනවා, දූ දරුවෝ පෝෂණය කරනවා, දූදරුව දීක පවා දීලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ කටයුතු යුතුකම් ඉෂ්ට කරා කියලා ඒක නම්බුවක් දෙන්නේ පැවිද්දෙට කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ විවිධ ආකාරයෙන් මේ විදිහේ ගැට වැටෙනවා. මිල මුදලෙන් ගැට වැටෙනවා, වස්තු සම්භාර වලින් වැට වැටෙනවා. අර විදිහට කාන්තාව ඇවිල්ලා මේ විදිහට මම ඔබට පාද පරිචාරිකාවක් වෙන්නම්, ඔබේ පැවිද්ද කරගෙන යන්න මේ ඒ අවශ්‍ය ඒ දේවල් ටික මං කරලා දෙන්නම් කියලා එහෙම පවරන කට්ටිය ඉන්න පුළුවන්. නමුත් ඉතින් පැවරූපමණින් ටෑග්ගක් දීපු පමණින් බාර ගන්නම ඕනේ නෑනේ. දැන් අර මුදල් මිටියක් ගෙනාලා දුන්නා. බාර ගන්න ඕනේ නෑනේ දුන්න පමණින්. කාන්තාවක් ඇවිල්ලා මම ඔබේ පාද චරිකා පරිචාරිකාවක් වෙන්නම් කියලා පැවිද්දෙට පවරනවා. පැවරු පමණින් බාරගන්න ඕනේ නැහැ නේ. ටෑග්ගක් දුන්නට බාරගන්න එක තමුන්ගේ වගකීමක්. අනිත් පැත්තෙන් ටෑග්ග දෙන කට්ටියත් බලන්න ඕනේ මොන විදිය ටෑග්ගද මම දෙන්න යන්නේ. ඈ මේක මේ දිය යුතු සුදුසු ටෑග්ගක් වෙන්න එපැයි. දෙනකොට දෙන්න ගන්න පුළුවන් ටෑග්ගක්, බාරගන්න පුළුවන් ටෑග්ගක්. එහෙම එකක් දුන්නොත් වටිනවනේ. දැන් මුස්ලිම් මිනිහෙට ගිහිල්ලා අපි මේ උරුමස් හැලියක් වෙලා දුන්නේ නැහැ කියලා ඒකට බාර ගන්න පුළුවන් තෑගක් නෙමෙයිනේ. ඒක නිකන් නිග්‍රහයන් මේ මනුස්සයාට. එයාගේ මොකක් හරි අදහසක් නිසා එයා ඒ ආගමට දහමට අනුව ඒ විදිහ ප්‍රතිපදාව රකින්නවා. ඉතින් අපි ගිහිල්ලා ඕක මේ උරුමස් කියන්නේ හරි ගුණ જાතිය මේ විදිහට කෑවොත් හොඳයි කියලා උරුමස් හැලියක් ඌට කවන්න හදලා හරියනවද? නෑ දෙන තෑග්ග උනත් මං කියන්නේ නිකන් බාර ගන්න පුළුවන් තෑග්ගක් දෙන එක වටිනවා. අනිත් පැත්තෙන් ඉතින් බාර ගන්න එක කොහොමත් තියෙන්නේ අනිත් පුද්ගලයාගේ අතේ. නමුත් අඩුම ගානේ මේ නිග්‍රහයක් නොකර ඉන්න මේ තැනැත්තාගේ ප්‍රතිපදාවට දැන් දෙනකොට දෙන්න ඕනේ බාර ගන්න පුළුවන් තෑග්ගක්. ඒතර පැවිද්දෙට අර වගේ ඔෆරින් එකක් කරනවා කියන්නේ නිකන් ඒක නිකන් නිග්‍රහයක් ඒ තැනැත්තාගේ ඒ කරන ප්‍රතිපදාවට. මේ විදිහට පැවිදි ජීවිතයක් මෙහෙම දෙයක් ගෙවනවා කියලා ඒ තැනැත්තා උත්සාහයක දීගෙන ඉන්නකොට මෙන්න ගිහිල්ලා පූජා කරනවා. මෙහෙම දෙයක් දෙනවා මම ඔයා බාර ගන්න, මේ කිසි අපහසුයක් නැතුව මම ඔක්කොම ටික කරලා දෙන්නම් කියලා. මේක එච්චර සාර්ථක ඔෆරින් එකක් නෙමෙයිනි. හරියට නිකන් අර මුස්ලිම් කාර්යයට ගිහිල්ලා උරුම සට්ටියක් කවන්න හැදුවා වගේ වැඩක් තමයි ඕක. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක්, අමුතු ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. අර විදිහට පැවිද්දෙක් වුණත් මේ දේවල් එපා කියලා ඉන්නකොට කට්ටියට ගිහිල්ලා නිකන් බලෙන්ම පූජා කරන්න හිතෙනවා. සාමාන්‍ය අර කියන්නේ නිකන් අර පොඩි කාලේ වුණත් මම ඔහොම දෙයක් කන්නේ නැහැ කිව්වාම අනිත් ඒවා ටික වට වෙලා බලෙන්ම නෑ නෑ ඔබ කොහොමද එහෙම නොකයි ඉන්නේ කියලා කටට ඔබලා බලෙන්ම ගිල්ලවන්න හදන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. පැවිද්දෙක් නිකන් පැවිදි ජීවිතයක් ගෙවනවා, බ්‍රහ්මචාරී රකින්නවා කියලා කියපු ගමන් තමයි කට්ටියව ඇවිස්සලා එන්නේ. ආ එහෙම කොහොමද බ්‍රහ්මචාරී රකින්නේ අපි ඉඳද්දි කියලා. ඕන්න ඇවිල්ලා එක එක දේවල් ඔෆරින් කරන්න උත්සාහ ගන්නවා. අර සාමාන්‍ය ඉන්දියා නම් ගැටලුවක් නෑ. එතකොට එන්නේත් නෑ ඔෆරින් කරගෙන. අර එපා ගුවානේ. එපා ගුව ගමන් වට වෙලා බලෙන්ම ඔබන්න කොමාරි ගිල්ලවන්න තමයි උත්සාහය. ඔය විනය පොතේ කොත්තේකුත් කතන්දර තියෙනවා. එකක් නෙමෙයි බර ගාණක් තියෙනවා. මොකද්ද මේ පැවිදි කෙනෙක් දානේ දවල් දානේ අරගෙන ඔය ගහක් යට ඔය පොඩි වනරොදක මේ විදිහට ඉන්නකොට ඒ කැලේ දර කඩන්න ගියපු, කැලේ විවිධ ඒ හතු වගේ දේවල් එකතු කරන්න ගියපු ඔන්න විදිහට මේ කාන්තාව ගෑනු ඇවිල්ලා මේ පැවිද්දා ගේ බ්‍රහ්මචර්ය කඩන්න, මේ පැවිද්දාත් එක්ක ලිංගිකව හැසිරෙන්න දරන උත්සාහය පෙළඹවීම. එතකොට මේ ගෑණිගේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මිනිහෙක් හොයාගන්න බැරුව නෙමෙයි. ඒ වෙනුවට අර පැවිද්දෙක් මේ එපා කියපු කෙනෙන්නේ. එපා ගන්න එහෙම කොහොමද එහෙම එපා කියන්නේ කියලා ඔන්න ඇවිල්ලා බලෙන්ම ඔබන්න හදනවා, බලෙන්ම මේක කවන්න හදනවා, මේ එහෙම කොහොමද එපා කියන්නේ කියලා මේ ප්‍රතික්ෂේප කරවන්න හදනවා. ඉතින් ඔක තමයි වැඩි ඒ විදිහ අමුතු ලෝකෙක තමයි මේ කල් ගෙවන්නේ. ඉතින් එහෙම කල් ගෙවන ලෝකෙක මේකේ ආදීනවයක් අපි දකිනවනම් මේ පැවිදි ජීවිතයක් ගැනම නෙමෙයි මම මේ කියන්නේ, ගිහි ජීවිතයක වුණත් මේ විදිහට මේ කෙලෙස් සහිතව වෙහෙසමින් කල් ගෙවනවා, මේ විදිහට ජනයා ජනයා කෙරෙහි ඇලිලා කල් ගෙවනවා. එතකොට එහෙම කල් ගෙවීමක් තුළ අන්න මොකද්ද ලැබිලා තියෙන සැනසීම විවේකය කියලා ගත්තොත් ඒක බොහොම දුරයි. එහෙම දෙයක් ලැබිලා නැති පාටයි ගොඩ දෙනෙක්ට. සාමාන්‍යයෙන් ඔය මිනිස්සු එක ගනුදෙනු කරන්න කරන්න තේරෙන දේ තමයි කොච්චර ලස්සන ජීවිත ගෙවනවා කියලා ලෝකෙට පෙන්නුම් කරගෙන ඉන්දියක්. ඇතුළට පොඩ්ඩක් ඇවිල බැලුවාම විමසල් බැලුවාම ගොඩාක් වෙලාවට අමුතු හිතා ගන්න බැරි වෙහෙස පීඩාවලින් තමයි කල් ගෙවන්නේ. මේ වෙහෙස පීඩාවට හේතුව මොකද්ද? මොන විදිහටද මේ මුදල් නැති හින්දාද, අවශ්‍ය සම්භාර නැති හින්දාද කියලා ගත්තොත් ඔය සියලු දේ තියුණත් හිත තුල සැනසීමක් නැහැ. ඒකට හේතුව තමයි මෙන්න මේ සකිංචන. මේ විදිහට කිංචන කෙලෙස් සහිතයි. එතකොට ඒ තැනැත්ත කෙලෙස් සහිත නිසාම වෙහෙස පීඩාවටපත් වෙමින් තමයි විහෙසෙමින් තමයි කල් ගෙවන්නේ. ඊට පස්සේ මේ වටපිටාවේ ජනයා ජනයා කෙරෙහි පිළිබඳ සිත් ඇතුව කල් ගෙවනවා. ඉතින් ඔය දේවල් නිසා අන්න මොකද වෙන්නේ? කොහොමවත්ම විවේකයක් කියන එකක් නම් ලැබෙන්නේ නෑ හිත තුළ. එතකොට ඒ ආදීනවය අපි කවුරු කවුරු ඉදිරියේ තියෙනවා. සිවුරු පොරව ගත්ත පමණින් ඒ විවේකය ලැබිලත් නෑ. මේ විදිහට ගිහි ජීවිත ගෙවන කට්ටියත් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් තම තමන්ගේ ජීවිතවලින් යම් පමණකට සාක්ෂි වෙයි. එතකොට ඒ වගේ කෙනෙක්ට මොකද්ද කළ යුත්තේ කියන දේ තමයි තියෙන්නේ. දැන් පහුගිය දවසක ඔය කැම්පස් එකට ගියා. එතන ඒ ගුරුවරු කියනවා මේ දරුවෝ විභාගේ කාලවලට වමනේ කරනවා සයින්ස්. ඔය බලීමියා කියලා ලෙඩකුත් තියෙනවා. බලීමික්ය කියන්නේ ආහාර රඳන්නේ නැහැ ඇඟේ. රඳන්නේ නැති වෙන්න හේතුවම තමයි අර මානසිකව තියෙන ව්‍යාධිය. එහෙම නැත්නම් වෙහෙස. කාලා වමනේ කරනවා. ආහාර රඳන්නේ නැහැ. එතකොට මේ ගුරුවරු කියන්නේ මේක ගැන. මේ විභාගේ කාලේට මේගොල්ලෝ මේ වමනේ කර කර තමයි ඉන්නේ. මේගොල්ලන්ට කෑවට මේ ආහාරය ඇඟේ රැඳෙන්නේ නැහැ. ඒ විදිහේ මානසික ව්‍යාධි වලට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහේ මානසික ව්‍යාධි වලට ලක් වෙමින් ඉගෙනීම් කටයුතු කරනවා. අන්තිමට මොකද්ද සාර්ථකත්වය කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒක තමයි වැඩේ. ඒ විදිහේ දේවල්, ඒ විදිහේ වෙහෙස පීඩා. අපි හිතමු ඔය ජීවිතේ අඩුම ගානේ විනෝද ගමනක් ගියා කියලා. ඒත් ඒ විනෝද ගමන මේ විනෝදව වෙන්නත් බෑනේ ඒක. එම් ප්‍රශ්නයක් තියෙනවා. ගමන පුරාවටත් තියෙන අර වෙහෙසම තමයි. එක්කෝ කලින් සූදානම් වීමේ වෙහෙසක් තියෙනවා. යනකොට එක්කෝ කවුරු හරි මොන හරි කියපු එකක වෙහෙසක් තියෙනවා. ගියත් ඒ අදාළ විනෝද ගමන ගියපු ස්ථානේ ඒ පරිසරයේ රස විඳින්න බෑ. අපෝ වෙනකොට ඇවිල්ලා ආපෝ කොහොමද දැන් ඉතුරු වැඩට අඩියුතු ටික් කරගෙන යන්නේ කියලා වෙහෙසෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ජීවිතයක් තමයි. එතකොට අර ගෙදෙට්ට වෙලා ඉඳී එක ලාභයි කියලා හිතෙන්න පුළුවන් මේ විනෝද ගමන ගියාට වැඩිය මේ නටන නැටුමේ හැටියට කියලා. කෙසේ නමුත් අන්න මේ සකිංචන මේ කෙලෙස් සහිත ස්වභාවය තමයි මේ කියන්නේ. මේවා තමයි මේ අපිව වෙහෙසවන්නේ. මේ කිංචන කියන්නේ ඒකම ඉඳා. මේ ඇවිල්ලා කුප්පනවා, අවුස්සනවා. නැවත නැවත එක එක දේවල් වලින් කටුවනිනවා වගේ වෙහෙස පීඩාවට පත් කරනවා. ඉතින් එහෙම ස්වභාවයක් සහිත මනසක් නේ මේක. එතකොට ඒ මනස කන පිට හරවනවා, වෙනස් කරනවා. මෙන්න මේ අකිංචන ස්වභාවය දිහාවට පත් කරනවා කියන එක ලේසි නෑ. නමුත් මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ සංසන්දනය කරමින් බලන්න මේ පුද්ගලයෝ, බලන්න මේ පැවිද්දෝ විඳින දුක් වේදනා කියලා පෙන්නුම් කරමින් නැවත නැවත කියන්නේ මොකද්ද? මෙන්න මේ අකිංචන. මේ කිංචන නැත්තම් හොඳයි කියන එක තමයි කියන්නේ. මේ කිපීම් නැත්තම් හොඳයි. මේ කුප්පන ස්වභාවය අඩු වුණා නම් හොඳයි කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්න හදන්නේ. ඉතින් ඒ කිව්වට පමණින් මේ හිත ඒක බාර ගන්න සූදානම් නැහැ. එහෙම වෙන්න සූදානම් නැහැ. මේ සඳහා අපි යම් යම් විදිහක පුහුණුවක්, පුහුණුවක් ප්‍රතිපදාවක් හරහා තමයි මේ කියන මේ කිප්පෙන ස්වභාවය අඩු කරගන්න පුළුවන්. දැනට ඕනම දෙයකට කිප්පෙනවා. කොයි දෙයකට වුණත් ඇවිස්සන්න පුළුවන්. මේ තැනත්ත නිකන් ඉන්නේ නිකන් අර ඇතුළත තුවාලයක් හැදිච්ච කෙනෙක් වගේ තමයි. කොහෙන් ගියත් හුලඟක් ගෑවුනත් මේ තුවාලේ ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා. ඉතින් වටපිටාවෙමට බහිනවා, ඇඟේ ඇවිල්ලා හැප්පුණා, මේ හුලං හමනවා, මේ විදිහට කිය කිය. නමුත් අන්න කාගේද තුවාලේ ගත්තොත් මේ ඇතුළත තමයි තුවාලේ. මේ විදිහේ වෙහෙස පීඩාවකට, මේ විදිහේ ඇවිස්සීමකට, මේ විදිහේ කුප්පන ස්වභාවයක් සහිතව තමයි මේ කල් ගෙවන්නේ. ඉතින් එහෙම කල් ගෙවන කෙනෙක් එහෙම හිතක් පරිවර්තනය කරනවා කියන එක එච්චර ලේසි පහසු වැඩකුත් නෙමෙයි. අනිත් පැත්තෙන් එච්චර අමාරු දෙයක්කුත් නෙමෙයි. ඔය හිතන තරම් අමාරුකුත් නෑ. හරි, අවශ්‍ය එකම දේ තමයි ක්‍රමානුකූලව ටිකෙන් ටික උත්සාහයක් කළ යුතුයි. ඒ අත් නොහරින උත්සාහයක් ටිකෙන් ටික, එක දිගටත් නෙමෙයි, ටිකෙන් ටික සිද්ධ කරගෙන යනවා. දැන් ගොඩ දෙනෙක් කියන උත්සාහ ගන්නවා මේ සිහියෙන් ඉන්න ඕනි කියලා. ඒ සිහිය ගැන නොදන්න කට්ටිය තමයි ඔහොම කියන්නේ. හරි, ඒ වෙනුවට සිහියෙන් ඉන්න ඕනේ නෑ. ඒ වෙනුවට නිකන් අපි කියන්නේ නිකන් යන්තම් සිහියක් පුරුදු කරගන්නකො ඉස්සෙල්ලා යන්තම් සතියක් පුරුදු කරගෙන හුස්මත් දෙකක් සිහියෙන් බලා ගන්න පුළුවන්ද බලන්න, පියවරක් දෙකක් සිහියෙන් තියා ගන්න පුළුවන්ද බලන්න. එහෙම ටික ටික පටන් ගන්න. ඊට පස්සේ ඔය මයින්ඩ්ෆුල්නස් ගැන කියනකොට කන්ටිනියස් මයින්ඩ්ෆුල්නස් නෙමෙයි, එක දිගට අනවරතව පවතින මයින්ඩ්ෆුල්නස් නෙමෙයි අපි කියන්නේ. කන්ටිනියස් මයින්ඩ්ෆුල්නස් අමාරුයි. ඒ වෙනුවට කන්ටිනියුවල්. පවතිනවා කැඩෙනවා. ආපහු පවතිනවා කැඩෙනවා. හරි. එන්නේ විදිහේ සිහියක් විටින් විට පවත්වන්න පුළුවන් ද කියලා ඇහුවොත් ඒක කාටවත් බැරි නෑ. ඒක කාටවත් බැරි නෑ. එන්නේ ඒ සිහිය තමයි මේ ටිකෙන් ටික ප්‍රතිපදාවක් භාවනාවක් විදිහට පුරුදු කරන්න කියන්නේ. එහෙම පුරුදු කරනකොට අපි හිතමු සුළු වේලාවක් පුරුදු කරත් ඒ කරන පුහුණුවේ ආනිසංසයක් තියෙනවා. ඒ ආනිසංසය ස්ථීර කරගන්න ඕනේ නම්, ස්ථාවර කරගන්න ඕනේ නම් දිගින් දිගට මේක පුරුදු කිරීම තමයි ක්‍රමය. සාමාන්‍යයෙන් සඳහා ඔය දිනෙදා වැඩ කටයුතු කරනවා කියන ඒවත් හොඳ උපකාර වෙනවා. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩ කටයුතු ගැන කියනකොට අපි කියන ඔටෝ පයිලට් මෝඩ් එකක් කියලා. සංක්‍රීය නියම ක්‍රියාකාරීත්වය වගේ එකක් යනවා. එතකොට අපේ මොළ නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඔය මොළේ ඇතුලේ තියෙන එක එක ප්‍රෝග්‍රෑම්ස්. සෙරපු දාන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. දත්ම දින ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මත් කන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. දත්තස්සේ හිරවුණු කෑලි අයින් කරන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඔය අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඒ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි හැටි. නමුත් අපි මේ විදිහේ සිහියක් පුරුදු කරන කෙනෙක්ට කියනවා ඔය ඔටෝ පයිලට් මෝඩ් එක එහෙම ඉවත් කරන්න බෑ. ඔටෝ පයිලට් මෝඩ් එක යන අතරේ පොඩ්ඩක් මෙන්න මේ යන ක්‍රියාවලිය පිළිබඳ සිහියක් පිහිටවා ගන්න. සිහියක් පිහිටවා ගන්න උත්සාහ ගන්න. සෙරප්පු දෙකක් දානකොට බලන්නකො මේ සෙරප්පු දෙකක් දානවා කියන එක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා. ඔය ප්‍රෝග්‍රෑම් එක මැකිලා ගියොත් එහෙම දවසක එකපාරට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඊයේ කෙනෙක් කියනවා අපේ තාත්තට ස්ට්‍රෝක් එකක් ආවා. ස්ට්‍රෝක් එකක් ආවට පස්සේ ඒ ස්ට්‍රෝක් එක නිසා අර මොලේ යම් ඩැමේජ් වීමක් කොටස් ඩැමේජ් වීමක් සිද්ධ වුණා. ඊට පස්සේ එයාට මේ බොත්තමක් දානවා වගේ වැඩක් හරිම අමාරුයි. එයා සති ගාණක් තිස්සේ මේ බොත්තම් දාන විදිය පුරුදු වෙනවා, පුහුණු වෙනවා. කොහොමද මේ ෂර්ට් එකක බොත්තමක් දාන්නේ? ඒ බොත්තම දානකොට මොන විදිහේ ක්‍රියාකාරකම් මූවමන්ට්ස්, කියන්නේ මොන විදිහේ චලන ගොඩක එකතුවක්ද මේ බොත්තමක් දැමීම? කීකේ අර මොලේ සකිට් එක ගියානේ කෑල්ල. එහෙම නැත්නම් අර ප්‍රෝග්‍රෑම් එක මැකිලා ගියානේ. දැන් ඔන්න ඉතින් එකින් එක ආපහු රීප්‍රෝග්‍රෑම් කරනවා වගේ අලුතෙන් මුලින් ඉඳලා ඉගෙන ගන්න වෙනවා. හරි. ඒතර ඒ විදිහට තමයි අපි වැඩ කරන්නේ. අර ප්‍රෝග්‍රෑම් එක තියෙන තාක්කල් බොත්තම් කොච්චර දැම්මත් දන්නෙත් නැහැ, ගලවලා දැම්මට දන්නෙත් නැහැ. ෂර්ට් අඳිනවා ගලවනවා මතකයටවත් එන්නේ නැහැ. මතකයටවත් එන්නේ නැහැ. නමුත් අන්න අර විදිහට පොඩ්ඩක් ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා පොඩි කෑල්ලක් ගියාට පස්සේ ඔන්න තේරෙනවා බොත්තම් දානවයි කියන එක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද. තෙරප්පු දෙකක් කකුල ඇතුළට දාගන්නවා කියන එක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද. දත් මදිනවා මේ ඇතුළත පිටත කියන එක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද. බත් කනවා කියන එක කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද කියලා ඔන්න ටික ටික පේන්න පටන් ගන්නවා. ඉතින් මේ සතිමත් පුහුණුවේදී ආරාධනා කරන්නේ ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා බ්‍රේන් එක ඩැමේජ් වෙන කලින්ම පොඩ්ඩක් මේ ඔටෝ පයිලට් මෝඩ් එක මේ යන වැඩ ගැන පොඩි අවධානයක් දීලා බලන්න. මේ ප්‍රෝග්‍රෑම් එකක් දුවනවා. සෙරප්පු දෙක දාගන්න ප්‍රෝග්‍රෑම් එක තමයි මේ යන්නේ. ඔය ඇඟිලි වලින් කකුලේ ඇඟිලි වලින් මෙහෙම මෙහෙම පස්සට ඔබ ඔබ තමයි ඔය සෙරප්පු හරියට ස්ථානගත කරන්නේ. ඇතුළට ඔබා ගන්න. එතකොට අපේ යෝජනාව තමයි මේ ස්ට්‍රෝක් එකක් එන්න කලින්ම, ස්ට්‍රෝක් එකක් එනකන් ඉඳලා ඕක කරන්න දෙයක් නැහැ, වෙනුවට සිහිය පීටෝගෙන බලන්න මේ සරපු දෙයක් දානකොට කොහොමද, මේ විදිහට මේ දොරක නොබ් එකක් කරකවනකොට කොහොමද, යතුරකින් දොර අරිනකොට කොහොමද, මේ විදිහට දත් මදිනකොට කොහොමද, මේ විදිහට මේ ෂර්ට් එකක බොත්තම් දානකොට කොහොමද කියලා ඔන්න ඔය විදිහට ටිකෙන් ටික මේ කරන වැඩ ගැන යම්කිසි විදිහක සිහියක් පිටවා ගන්න කියලා තමයි අපේ යෝජනාව. ඒතකොට දේරන කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක් මේ තුල යනවද කියලා දැක දැනගන්න පුළුවන්. මේක මේ ස්ට්‍රෝක් එකක් එනකන් ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩක් සිහිය පිටවා ගන්න මේ අවස්ථාව යොදා ගන්නවා. ඒ සංකීර්ණ ක්‍රියාවලිය දකිමින් දනිමින් කල් ගෙවන්න හේතුවම තමයි ඒක තුල ඇති මැජික් එකක් නැහැ. නමුත් මේ ඇඟට දැනෙන මේ දේ ගැන අවධානය දුන්නහම, මේ සෙරප්පු දෙක දාන බව, මේ බොත්තමක් දාන බව අවධානය දුන්නහම සුළු මොහොතකට හරි අපේ සිහිය එතන තියෙනවානේ. මේ සිහියක් වැඩිීමේ අදහසින් තමයි මේ දේ කරන්නේ. වර්තමාන මොහොතේ මම දැන් මෙතන තියෙන සිහියට ගන්න යන්නේ. ඒක ගන්න උපකාරයක් විදිහට තමයි ඔය සෙරප්පු දෙකක් දානකොට මට දැනෙන්නේ කොහොමද ඇඟට? බත්තන් දානකොට මේ ඇඟිලි වලින් අලලා දාන්නේ කොහොමද? බත් කනකොට කොහොමද මේ කෙරෙන්නේ? දත් මදින කොහොමද මේ කෙරෙන්නේ කියලා අර ඇඟේ ඇඟට අවධානයක් ගන්න හේතුව වෙන මුකුත් නෙමෙයි, මේ සිහියක් පිටවා ගන්න. ඇඟේ අවධානය තියෙන තාක්කල්, ඇඟේ දැනීමකට අවධානය තියෙන තාක්කල් අපිට ස්ථීරව සනාත කළා කියන්න පුළුවන් අපේ සිහිය මේ මම දැන් මෙතන කියන අවස්ථාවේ තියෙනවා කියලා. ඒක තමයි එතන තියෙන වටිනාකම. ඔය ඇඟේ දැනීම කවදාවත් අතීතෙට යන්නේ නැහැ නේ. කවදාවත් අනාගතෙට යන්නේ නැහැ. හැම වෙලේම මෙතන. ඒක නිසායි අපි ඔය ඇඟට දැනීමකට අවධානය ගන්න කියලා කියන්නේ. ඒ විදිහට ටික 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 පුරුදු කරගන්න ඕනේ. එහෙම පුරුදු කරනකොට තමයි අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඔය කී විදිහේ සිහිය දියුණු වෙලා එන්නේ. දියුණු වෙලා එන්නේ. සමහර විට ටික කාලයක් භාවනා කරනකොට ඒ භාවනා කරන කට්ටියගෙත් අර අර ප්‍රෝග්‍රෑම් එක හිටපු ගමන් මැකිලා යනවා. ඒ සක්මන් පරියන්ක විදියට කාලය තිස්සේ කරගෙන යනකොට ඔන්න තේරෙනවා මේ පරියන්කකින් වගේ නැකිලා ආවට පස්සේ සෙරප්පු දාන්න බෑ. සෙරප්පු අල්ලලා කකුල අල්ලලා දෙක මෙහෙම ඇතුළට ඔබලා ගාන්ට ස්ථානගත කරන්න ඕනේ. අර නිකන් අර මොලේ පොඩි නිකන් කෑල්ලා පොඩ්ඩකට මැකිලා ගියා වගේ ගතියක්. ඒතකොට කට්ටිය බය වෙනවා, අම්මෝ ස්ට්‍රෝක් එකක් අද දන්නෙත් නෑ. මේ භාවනා කරලා මේ ලේ කැටියක් ඉර වෙලාද දන්නේ නැහැ කියලා මේ විදිහට බය වෙන කට්ටියක් තියෙනව නෑ. ඒක පොඩ්ඩක් තාවකාලිකව පොඩ්ඩක් නිකන් අර මේ ප්‍රෝග්‍රෑම් එක ඉරස් වෙලා ගිහිල්ලා. ඉතින් ඒ වගේ අවස්ථාවකුත් හොඳයි. මේ විදිහට මේ සෙරප්පු දෙකක් දානවා, මේ බොත්තමක් දානවා, මේ බටන් දානවා, මේ වගේ දේවල් කොහොමද කියලා ටික ටික දැන හඳුන ගන්න. ඉතින් මේ අදහස තමයි නැවත නැවත මෙන්න මේ කයේ දැනීමකට අවධානය ගේනවා. කයේ ඇති මැජික් එකක්වත් මොකක්වත් නිසා නෙමෙයි. මේ වෙනුවට අන්න මේ සිහියක් පීඩවා ගන්න, මම දැන් මෙතන කියන සිහිය ස්ථිර කර ගන්න තමයි මේ කයේ දැනීමකට අවධානය ගේන්නේ. එහෙම තමයි කරන්නේ. එතකොට සමහරු අහනවා ස්වාමීන් වහන්සේ මේ බැරිලාවත් දැන් කයේම අවධානය තිබ්බොත් මාර වැඩේනේ වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ නේ. එහෙම අහන කට්ටිය ඉන්න. ඔය නිකන් එක හුස්මක් බලා ගන්න බැරි කට්ටිය තමයි ඔය අහන්නේ. එක පියවරක් තියා ගන්න බැරි කට්ටිය තමයි ඔය අහන්නේ. එහෙම කට්ටිය අහනවා දිගටම හුස්ම බැලුවොත් මාර වැඩි වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ නේ. පියවරම් බලාගෙන මේ පාරේ ගියොත් එහෙම වාහනයකවත් හැප්පෙයිද දන්නේ නැහැ නේ කියලා ඔහම අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වැඩි ගණන් ගන්න හොඳ නැහැ. ඔයාට එක හුස්මක් දෙකක් හරි බලා ගන්න පුළුවන්ද, පියවරක් දෙකක් හරි තියා ගන්න පුළුවන්ද මේ කේවල පරිසුද්ධියක් කතා කරන්න කලින් කියලා. අපි කියන්නේ නැහැ මෙහෙම එක දිගට හුස්මෙම ඉන්න කියලා. එහෙම ඉන්නත් බෑනේ කොහොමත්. පතුලෙම ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් නැවත නැවත පතුලට එන්න කියලා තමයි කියන්නේ. නැවත නැවත හුස්මට එන්න කියලා තමයි කියන්නේ. නැත්තම් අහන්නේ හුස්මෙම ඉඳියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ නේ. පතුලෙම ඉඳියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ නේ කියලා ඔන්න ඔය විදියට අමුතු අමුතු විකාර ප්‍රස්තාන ගැටියක් ඉන්නවා. ඒ වගේ කඩේට කියන ඕනේ ඔයා මේ මොකම සම්පූර්ණ කරන්න කලින් එක හුස්ම දෙකක් බලන්නකෝ. එක පතුලක් දෙකක් තියා ගන්නකෝ. එතනින් පටන් ගන්නකෝ. නෑ අපි බලමුකෝ එහෙම නිකන් පතුලෙම හිත තියන්න ගත්තොත් වැඩක් කරගන්න බැරි වෙන දවසට ඒක බලමුකෝ කියලා ඔන්න ඔය විදිහට නැවත නැවත ටික ටික පුරුදු කිරීම තමයි මේ යෝජනාව. එහෙම ටිකෙන් ටික පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු කරන කෙනෙක්ට ඇත්තටම කලින්ට වැඩිය ප්‍රතිපදාව විවේක වෙනවා. ඒ ප්‍රතිපදා විවේක වෙන එක ටිකක් අර මුලදී නොතේරෙන ගතියක්, මුලදී ඒක කියලා දෙන්න බැරි ගතියක් තියෙනවා. නමුත් අපි හිතමු කෙනෙක් නැවත නැවත තමන්ගේ පතුලට සිහිය ගන්න පුළුවන් වුණා. හුස්මත් එක ටිකක් වෙලා ඉන්න පුළුවන් වුණා. ඒ වගේ කෙනෙක් සමහර විට අන්නේ ප්‍රතිපදාව විවේක වෙන ස්වභාවය අඳුනගන්න මේ භාවනාව කියන එක හරි ලේසි වෙනවා යාට. භාවනා කරනවා කියලා එහෙම ලොකු දෙයක් නෑ. අර ආතතිය වෙහෙස පීඩාව නිවෙන ස්වභාවයක් එයා තුළ මතුවෙලා එනවා. සාමාන්‍ය ගොඩ දෙනෙට මේ භාවනා කරන්න ගිහිල්ලා අතතියක් එනවනේ. ඒක අපි මුලින් නිර්දේශ කරනවා. පොඩි ස්ට්‍රෙස් එකක් ගන්න ඕනේ. ඒකෙන් තමයි පොඩි මොටිවේෂන් එකක් යන්නේ. ඔය අලුතේ වචනයක් හම්බුණා. ඒකේ තියෙන යූ ස්ට්‍රෙස්. හරි? ඒ කියන්නේ දෙයක් කරගෙන යාම සඳහා අවශ්‍ය යම්කිසි ස්ට්‍රෙස් එකක් තියෙනවා. ආයේ වගේ එකක් තිබුණාට කමක් නැහැ. මේ යූ ස්ට්‍රෙස් කියන එක හෙල්ති කියලා කියනවා. මේ පමණකට ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඒතකොට භාවනා කරන කෙනෙක්ටත් මේ පතුලටම සිහිය ගන්න ගිහාම, හුස්මටම සිහිය ගන්න ගිහාම, පතුලෙම හුස්මෙම තියුනේ නැතත් ඒ ක්‍රියාවලිය තුළ යම්කිසි ස්ට්‍රෙස් එකක් හැදෙන බව හැබෑව. දැන් ඊයේ කෙනෙක් කියනවා මම මේ සක්මන් භාවනාව ගැන කියන්නේ මට අත්දැකීම් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මම මේ පතුලෙම සිහිය තියාගෙන යන්න උත්සාහ ගන්නවා. එතකොට මට තේරෙනවා මේ හිත පිටපයින්නවා. මම නැවත නැවත බලහත්කාරයෙන් වගේ ඇවිල්ලා මේ පතුලේ තියෙනවා. මට මේක නිකන් ඔලුව කැක්කුම් ගතියක්, වෙහෙස ගතියකුත් මට මේ තුල දැනෙනවා. අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේ මම ওই විවේකයෙන් ඇඟ ගහලා දාලා ඇවිදිනකොට මට තේරෙනවා මේ නැවත නැවත පතුල දැනෙනවා. හැබැයි එක දිගට නෙමෙයි. ඊළඟට අර විදිහට අර හිතවිලි වලට ගිහිල්ලා හොයදෝ අතරමං වෙලා සෑහෙන වෙලාවකට පස්සේ තමයි සමහර විට පතුල තේන්නේ. හැබැයි මට තේරෙනවා මේ දෙවැනි ක්‍රමේ හරිම මේ විවේකයි කියලා. දෙවැනි ක්‍රමේ හරිම විවේකයි. ඒ විදිහට සක්මන් කිරීම හරිම ප්‍රියජනකයි. හිත විවේක වෙනවා. අර මුල් ක්‍රමේට සක්මන් කිරීම ටිකක් වෙහෙසයි. ඔලුව කැක්කුම් දෙන ස්වභාවයක් තියෙනවා. කෝකද හරි, කෝකද සත්‍ය, කෝකද නිවැරදි කියලා අහනවා. ඉතින් මං කිව්වා දෙකම යම් යම් පමණට නිවැරදි, දෙකම යම් යම් පමණට සත්‍යයි. ඒකාන්ත උත්තරයක් දෙන්න බෑ. ඒකාන්ත උත්තරය දෙන්න බැරි වෙන්න හේතුව තමයි අර පළවෙනිට පුරුදු කරන කෙනෙක්ට අපි කියනවනේ, මූලික ආරම්භය ගන්න කෙනෙක්ට අපි එක ගන්න කියලා. ඒක හෙල්ති ස්ට්‍රෙස් එකක් විදියට අරගන්න කියලා කියනවා. එහෙම කරගෙන යනකොට අපි හිතමු මෙයා ටිකක් පතුලට සිහිය ගන්න පුළුවන් වෙච්ච කෙනෙක්, හුස්මට සිහිය ගන්න පුළුවන් වෙච්ච කෙනෙක්. ඒ වගේ කෙනෙක් තමයි ওই විදිහ ප්‍රශ්නයක් අහන්නේ. එහෙම ප්‍රශ්නයක් අහන කෙනෙක්ට අපි කියනවා, හරි දැන් ඉස්සර තරම් නටන දෙයක් නැහැ, පොඩ්ඩක් විවේක වෙලා සක්මන් කරන්න. එතකොට ඉබේම ඔය පතුල දැනෙන එක දැනෙන්න පටන් ගන්නවා. සක්මන් හරිම විවේක වෙනවා. නිකන් ඔහේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. එතකොට ඔන්න ඉබේම හුස්ම දැනෙන්න පටන් ගන්නවා. පරියන්කේ හරිම විවේක වෙනවා. කලින් තරම් අමුඩ ගහගෙන දඟලන්න වෙහෙස ගන්න හේතුවක් නැහැ. අන්න ඒ වෙනස අපි ලං කරගත්තොත් අන තේරෙනවා මේ සක්මන් කරනවා කියන එක හරිම විවේකයි. පරියංග කරනවා කියන එක හරිම විවේකයි. හැබැයි ඒක දැනගන්න අර ආතතිය හරහා පොඩ්ඩක් එන්න ඕනි. මේ වෙහෙස හරහා පොඩ්ඩක් එන්න ඕනි. එහෙම ආතතියක් වෙහෙසක් හරහා ඇවිල්ලා අර විදිහේ ප්‍රශ්නයක් අහපු දවසට ඔන්න අපි කියනවා අර දෙවනි ක්‍රමේ යහපත්. දෙවනි ක්‍රමේ යහපත්. මුලදී අපි අර පළවෙනි ක්‍රමයට අනුගත කරපුවාත් හැබෑව. දැන් එහෙනම් ඔය විවේකයෙන් ඇවිදින්න දීලා අර විදිහට පතුල දැනෙන බව හිමිහිට දැනගන්න. ඔන්න දැනෙනවා. කිය අමාරුවක් නැහැ. ටික විවේකයෙන් ඇවිදිනකොට හොම්බෙම ඇවිල්ලා වදිනවා සිහිය. ගැටලුවක් නැහැ. හැබැයි එතකොට මේ තැනත්තා කියනවා අර හිත එහෙම හතරමං වෙනවා නිසා නිසා. හිත එහෙම හතරමං වෙනවානේ. ඒ හතරමං වීම නිකන් අසිහිය වගේනේ මට තේරෙන්නේ කියලා කියනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කියනවා මේ හිත හතරමං වීම එක්ක ගනුදෙනු කිරීමක් අවශ්‍යයි. ඒකත් මේ පුහුණුවේම කොටසක්. එහෙම නැතුව මේ කිංචන හලන්නේ කොහොමද? මේ කුප්පන ගති, මේ කුප්පන ස්වභාව අයින් වෙන්න එපැයි. උස්මේ ඉන්දිය පමණින්ම කුප්පන ස්වභාවය අයින් වෙන්නේ නැහැ. පතුල ඉන්දිය පමණින්ම කුප්පන ස්වභාවය අයින් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ අතරමං වෙන හිත එක ගනුදෙනු කිරීමක් ඒ තුළ තියෙනවා. ඒ ගනුදෙනු කිරීමෙන් තමයි අන දවසක ක්‍රමානුකූලව මේ කුප්පන ස්වභාවය ඇත්තටම අඩු වෙලා යන්නේ. මේ සකිංචන ගතිය දුර්වල වෙලා යන්නේ ඒක නිසා. එහෙම නිසා අපි කියනවා හරි හිතවිලි අතරේ ඔය අතරමං වෙද්දී හැබැයි නැවත නැවත පතුල දැනෙනවානේ. එහෙම දිගට දිගට ඇවිදින්. හුස්ම දැනෙනවානේ නැවත නැවත කොහේ අතරමං වුණත් එහෙම වාඩි වෙලා ඉන්න. අන්න දනිමින් දකිමින් තමයි මේ කෙලෙස් කියන ඒවා දුරු වෙන්නේ. දනිමින් දකිමින්. ඒක තමයි මාගේ දුන්නාංශ කියන්නේ. මහණෙනි මේ දනිමින් දකිමින් මිසක් මේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රාර්ථනා කරපු පමණින් ආවේ නැති පමණින් ඔය වගේ දේවල් වලින් මේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. හරි. ඔය භාවනාවක් පැත්තකින් තියන්න ගොයි ජීවිතයේ සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් නැහැ කියලා අමතක කරලා ඉන්න කට්ටිය ඉන්නවා. ඒක සාර්ථකයිද? එහෙම නැහැනේ. මේ ප්‍රශ්නේ අමතක කරලා ඉඳිය විදිය පමණින් මේ විවේකයක් සාර්ථකත්වයක් නැහැ. අර ප්‍රශ්නේ පස්සේ දවසක එනකොට එන්නේ කලින්ටත් වැඩිය මකරෙක් වෙලා. බොහොම දල විස සහිතව තමයි එන්න පටන් ගන්න. එදාට මානසිකව වැටෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය සක්මනක් පරයන්කයක් කරනකොට අර හිතවිලි ගෙතෙන ඒ ක්‍රියාවලිය, ඒකේ අතරමංගෙන ඒ ක්‍රියාවලිය තිවිද්දේ. ඒකත් එක්ක නැවත නැවත ඔන්න පතුල දැනෙනවා. නැවත නැවත හුස්ම වැටෙනවා. ওই විදිහට දනිමින් දකිමින් තමයි ඔය කිංචන කෙලස් දුරු වෙන්නේ. එහෙම නැතුව නිකන් අමතක කළ ඉන්දිය පමණින් ආවේ නැති ඉන්දිය පමණින් මම රහතෙක් කියලා හිතාගත්ත පමණින් මේවා වෙන්නේ නැහැ. මේක නිසා නැවත නැවත ඒ කෙලෙස් ඒ අතරමං වීම ඒ ක්‍රියාවලිය ඉද දෙමි මේ දැනත්තා සක්මන් කරනවා. නැවත නැවත ඒ ක්‍රියාවලිය ඉද දෙමි මේ දැනත්තා වාඩි වෙලා ඉන්නවා. එහෙම පුරුදු කරනකොට ඔන්න ටික ටික තේරෙනවා ඇත්තටම මේ කිපෙන ගතිය, කුප්පන ගතිය, මේ කිංචන ටික ටික දුරල වෙන ස්වභාවයක් දැක දැනගන්න පුළුවන්. ඔය විදිහේ පරිවර්තනයක් වුණාට පස්සේ භාවනාවත් ඇත්තටම හරි ප්‍රියයි. කලින් තරම් අමුඩ ගහගෙන දඟලන දෙයක් නැහැ. ඒ වෙනුවට මේ ඇවිදිමින් විවේක වීමක් තමයි මේ භාවනාව කියන්නේ. වාඩි වෙලා ඉඳිමින් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ විවේක වීමක් තමයි භාවනාව කියන්නේ. අන්න ඒ විවේකය මම අත්දැක්කොත් ඒ විවේකය මම ලං කරගත්තොත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ අකිංචන මේ කිංචර නැති මේ කුප්පන ගති අඩු ස්වභාවයක් දිහාවට ටික ටික මට යන්න පුළුවන්. ඒකට මම හිතන්නේ මේ ඉන්න පිරිස තම තමුන් සාක්ෂි වෙයි. ටික ටික කරගෙන යනකොට තේරෙනවා මෙන්න මේ කිංචන මේ කුප්පන ගතිය අඩු වෙමින් ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වැඩෙනවා. ඒක හැබැයි හිතන්න එපා අර හිතවිලි ආපු නැති පමණින් ඒක වෙනවා කියලා. ඇත්තටම අර වෙනස වෙන්න ඕනේ. මේ හිතවිලි අතරේ අතරමං වෙමින් තමයි නැවත නැවත පතුල දැනෙන්නේ. අතරමං වෙමින් තමයි නැවත නැවත උස්ම වැටෙන්නේ. එහෙම එහෙම දිගට දිගට කරනකොට ඇත්තටම මේ හිතවිලි වලින් එන පීඩාව මේ කුප්පන ගතිය ටිකෙන් ටික අඩු වෙමින් මෙන්න මේ අකිංචන දිහාවට ටිකෙන් ක්‍රමානුකූල ගමනක් මාතුල ඇති වෙන බව දැක දැනගන්න පුළුවන්. ඉතින් එවැනි වූ ගමනකට අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්මින් ස්වාමීන් වහන්සේ අසතිය පිළිබඳව සඳහන් කරා ධර්ම දේශනාව තුළදී මාත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ට්‍රැක් පැනලා වගේ හිටියේ. ස්වාමීන් වහන්සේ සතිය මතක් කරනකොටම ආපහු මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න ඕන කියන දේ එකපාරටම මතක් වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ තමයි ආපහු පොඩි නෝට් එක දාගන්න මතක් වුණේ.
නදීප්ට පොඩ්ඩක් ට්‍රැක් අවුට් කියලා අපි දන්නවනේ ඊට පස්සේ. එන්නොද එහෙම නොදන්න කෙනෙක් එහෙම කිව්වොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ.
ඒකයි සංසාර.
නදීපුත් දන්නා අපිත් දන්න එකින්ද එහෙම ප්‍රශ්නේ මතුවෙන්නේ හිතවන්නේ. නේ.
බොහෝ පිං ස්වාමීන් වහන්සේ අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ධර්ම දේශනාවට පාදක වුණේ අපේ ජීවිතයට කොහොමද මේ සතිය සම්බන්ධ කරගන්නේ? ඒ වගේම අප මේ එදිනදා කටයුතු කරන නොයෙකුත් කටයුතු වල යෙදී ඉන්නවා. ඒ කටයුතු සිද්ධ කරනකොට අපේ විවේකයට මානසික සහනයට කුමක් වෙනවාද කියන යන විමසීම සිද්ධ කිරීමක් තමයි අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව තුළින් සිද්ධ කරේ. ඒ සඳහා උපමා කතාවක් වශයෙන් බුදුන් වහන්සේගේ කාලයේ සිටි පරිබ්‍රාජකයෙක් සම්බන්ධ කතාවක් ඉදිරිපත් කරා. එම පරිබ්‍රාජකයාගේ භාර්යාවක් හිටියේ. භාර්යාව දරු ප්‍රසූතියක් ආසන්න වෙනකොට අවශ්‍ය කරන දේවල් ඉල්ලා සිටි අවස්ථාවේ මේ ගිතෙල් ආදී දේවල් මේ පරිබ්‍රාජකයා ගිහිල්ලා ඒවා හොයාගන්න විදිහක් නැතුව මේ පස්සේ නදී කුසල් රජතුමා පූජකයන්ට නොමිලේ දෙන මේ දේවල් අනුභව කරලා ඒ වමාරන්න තමයි උත්සාහ කරේ. නමුත් ඒක සිද්ධ කරගන්න බැරි වුණා. මේ භාර්යාවට ඉල්ලපු දේ දෙන්න බැරි වුණා. නමුත් මේ වැඩිපුර මේවා අනුභව කිරීම නිසා ඇතිවෙච්ච අපහසුතාවයෙන් වේදනාවෙන් පෙළුණා. ඒක බුදුන් වහන්සේ මේ අවස්ථාවේ එතන වඩිනකොට එම සිද්ධිය ආරංචි වෙලා මෙම ගාථාව අද දිනේ ධර්ම දේශනාවට පාදක වෙච්ච මේ ගාථාව ඉදිරිපත් කරා. එහිදී මේ කෙලෙස් සහිත පුද්ගලයෝ සහ කෙලෙස් රහිත පුද්ගලයෝ කොහොමද දුකෙන් සහ සැපෙන් කල් ගෙවන්නේ? කෙලෙස් රහිත පුද්ගලයේ ඒකාන්ත සැපකින් කල් ගෙවන්නේ කොහොමද? කෙලෙස් සහිත පුද්ගලයා දුක් විඳින්නේ කොහොමද කියන කාරණය. ඉතින් මෙහිදී ස්වාමීන් වහන්සේ අවධාරණය දක්රේ පැවිදි ජීවිතයක්. නමුත් එය අපටත් අපගේ ජීවිතය තුළ මේ අකිංචන කියන තත්ත්වය ළඟා කරගන්න ක්‍රමානුකූලව සිද්ධ කරන්නේ කොහොමද යන කාරණාව සඳහන් කරා. ඒ සඳහා තමයි අපි මේ වැඩසටහන් මාලාව ඉදිරිපත් කරන්නේ, සතිය වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් මූලිකවම උපදෙස් දෙන ආකාරයට ඊටාම සුළු වශයෙන් කයට සතිය පිහිටවන්න කියලා උපදෙස් දෙනවා. ආරම්භයේදී මෙය වෙහෙසක් පීඩාවක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. ඒක හොඳ ආතතියක් කියන ආකාරය තමයි ඉතින් දැනගන්න ඕනේ. ආරම්භයේදී ඒ පිළිබඳ තරහ ගන්න නැතුව, ද්වේෂසගත වෙන්නේ නැතුව ඒ පිළිබඳ සාදර වෙලා මේක ඉදිරියට කරගෙන යනකොට ඉතා ප්‍රසන්න බවක්, විවේකයක් දැනෙන ගතියක් ඇති වෙනවා සක්මනේදී, පරියන්කේදී. ඉතින් මේක ආරම්භයේදී පොඩි අපහසුතාවක් වෙන්න පුළුවන්. නමුත් කැපවීමෙන් කාලයක් ගත කරනකොට මේ විවේකය අකිංචන ගතිය අප තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ධර්මදේශනාව නැවතත් YouTube channel එක නිසරණමණී website එක සහ MixLR තුලින් සමන් දෙන්න පුළුවන්. සියලු දෙනාටම ඉල්ලා සිටිනවා නැවතත් ධර්මදේශනාව සමන් දෙන්න තමුන්ට හැකි වෙලාවක. ඊළඟට තිබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපදි කොහොමද මේ සතියක් මූලික වශයෙන් ආධුනිකයෙකුට පුහුණු කිරීමට පටන් ගන්නේ කියන කාරණාව සම්බන්ධව උපදේශ පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. එම උපදේශ පත්‍රිකාව ඉදිරිපත් කරන්නට උදාරම් වෙන්නේ මූලිකවම සතිමත් බව පුහුණු කිරීමට උත්සාහයක් කැමැත්තක් ඇති කරගත්තු කෙනෙකුට සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ධර්මදේශනාවෙත් ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි මේ කයට සතිය ඇති කරගන්න, කියන්නේ වර්තමානයේ කොහොමද මේ සිහිය පවත්වන්නේ, කයට සිහිය පවත්වපු ගමන් තමුන් ඉන්නේ වර්තමානයේ. මේ කාරණේ ඉතා වැදගත්. ඒ මේ වීඩියෝ පටි දෙකෙන්ම පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ කොහොමද මූලිකවම මේක සිදු කරන්න කියලා, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. වීඩියෝ පටි දෙක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න මේක කොහොමද කරන්නේ පටන් ගන්න කියලා. වීඩියෝ පට දෙකේ නරඹුවම පමණක් මදි, වඩා වැදගත් වන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුව පටන් ගන්න කොහොමද කියලා. ඒ සඳහා ඉතාමත් සුළු කාලයක් තමන්ට හැකි පරිදි දිනයේ වෙන් කරගත්තු වේලාවක් ඇතුළත, උදෑසන හෝ හවස නිදර යාමට පෙර ආධුනිකෙක් නම් ඉන්පසු මෙර තමන් ඕන වෙලාවක් කරන්න පුළුවන්. එහෙම වෙලාවක් වෙන් කරගෙන මූලිකවම සතිමත් ඇවිදීම සිද්ධ කරන ලෙසයි උපදෙස් දෙන්නේ. එය තමුන්ගේ සතිමත් හිඳ ගැනීම සඳහා උපකාර වෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සතියක් පමණ කාලයක් මේ පුහුණුව දිගටම කරගෙන යන්න, ආරම්භයේදී විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම කරන්න පුළුවන්, සතිමත් හිඳ ගැනීම තවත් විනාඩි 5ක් කරන්න පුළුවන්. ඒ වගේ සුළු කාලයකින් තමන්ට කාල වේලාව ලැබෙන පරිදි එහෙම කරලා සතියක් පමණ පසු පෑ දෙකක පමණ කාලයක් මෙම පුහුණුව සිද්ධ කිරීමෙන් පස්සේ තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. කොහොමද මෙම අත්දැකීම් ලියන්නේ? සතිමත් ඇවිදීම කරේ කොහොමද? සතිමත් හිඳ ගැනීම කරේ කොහොමද? මූලික කමඨහන, ඒ කියන්නේ සතිමත් ඇවිදීමේ නම් විලුඹට ස්පර්ශය, පාදයට ස්පර්ශ දැනෙච්ච විදිහ, සතිමත් හිඳ ගැනීමේ නම් ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමටද සිහිය පිහිටුවේ කියලා. මේ කාරණාව ඉතා වැදගත්. එම කාරණාව සඳහන් කරලා කොපමණ වේලාවක් තමන් සතිමත් වුණාද, ඒ මූලික අරමුණේ සිටියද, ඇවිදීමේ නම් පියවර කීයක් සතියෙන් ඇවිද්දාද, ඊට පස්සේ මොකද වුනේ, සිහිය පිට ගියා, ඒක දැනගත්තා, නැවතත් විලුඹට, කයට, පාදයට කොහොමද සිහිය පැමිණියේ, ඒක දැනගත්තේ කොහොමද? ඒට අමතරව ඒ පිළිබඳව ද්වේෂයක්, කැමැත්තක්, අකමැත්තක් මේ කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී හුස්ම රැලි කීයක් සතියෙන් ගන්න පුළුවන් වුණාද, කොපමණ කාලයක් කියන ඒ දල අදහස, ඊට අමතරව උදරේ පිම්බීම හැකිලිම කොපමණ ප්‍රමාණයක් කරන්න පුළුවන් වුණාද, මේ කාරණා ඇතුළත් කරලා වාර්තාව ඉදිරි ලියන්න පුළුවන්. ඊට පසු එදිනෙදා ජීවිතයේදී නිදා ගැනීමේදී, හිටගෙන සිටීමේදී, නැත්තම් ඉුම්පියම් කටයුතු මැදීමේදී, කැසිකිලි කැසිකිලි කටයුතු කරනකොට මේ ආකාරදී තමන්ට සිහිය උපකාරී වුණේ කොහොමද දැනෙච්ච විදිය, ඒ කාරණා ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වන්නේ නොකඩවා තමන්ගේ පුහුණුව ඉදිරියට කරගෙන යාමයි. ආරම්භයේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරදී ඒ ඇතිවන ස්ට්‍රෙස් එක හොඳ ස්ට්‍රෙස් එකක් කියලා හිතාගෙන පුහුණුව ඉදිරියට කරගෙන යන්න, හැකි පමණ පිරිස් වැඩසටහන සම්බන්ධ කරගන්න, තමුන්ට හැකි පමණ පුහුණුව කරගෙන යන්න. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් දැසන 11:30 සිට සවස 1 දක්වාත්, නව සීලන්ත වේලාවෙන් 9:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මෙම පත්‍රිකා දෙක මම ෂෙයා කරගන්නම් chat section එකේදී. ඊළඟට අපට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. අවසරයි ස්වාමින් වහන්ස, පිය ධම්ම සරණ ස්වාමින් වහන්සේව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. පේන්න නෑ, සම්බන්ධ වෙලා ඉන්නවයි කියලා ස්වාමින් වහන්ස.
නදීප්
එහමයි ස්වාමින් වහන්ස.
සරණාම්දරු සාමාන්‍ය එහෙම නැවිත් ඉන්නෙත් නෑ.
ඒක තමයි ස්වාමින් වහන්ස, ඊයේ කුණාටු වයි කියපු හින්දා මොනවා හරි
මාටුවට
ආබාධ.
වැඩියද නෑ නේ.
ඒකද ස්වාමින් වහන්සට සුළු වෙලාවක් සම්බන්ධ වෙන්න පුළුවන් ස්වාමින් වහන්ස.
ඔව් අපි ඉදිරියට යන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මම දැන් අද දවසට එක වார்த்தාවක් ලැබී තිබෙනවා, ඒ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නම්. ගරුතර ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. අද දවසේ සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. මුල් පියවර කිහිපය සිටගෙන සිටින බවට අද්දුටුවේය. ශරීරයේ කෙලින් තියාගෙන සිටින බව අද්දුටුවේය. පසුව ඇවිදින බව හඳුනාගත්තේය. කකුල් දෙක ක්‍රියාත්මක වන බවට සහ මස් පිඬු සියුම් වෙන අන්දම බලා සිටියේය. විනාඩි 10කට පමණ පසුව පතුලේ ස්පර්ශයට සිත යොමු කරගත්තෙමි. ඇඟිලි තුඩුවලට සියුම් වශයෙන්ද, විලුම ප්‍රදේශයට රළු වශයෙන්ද, මහපට ඇඟිල්ලට තරමක් රළු වශයෙන්ද, වැල්ල සමග පතුල්වල ස්පර්ශය අද්දුටුවේය. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙරවල දෙක හැරෙනවා බවට නොදනිමි. බොහෝ වේලාවක් පතුල්වලට දැනෙන සීතල ගතිය, සියුම් ගතිය සහ තද ගතිය බලමින් සිටිය හැක. සක්මන යන අතරතුර සමහර වෙලාවට පතුල වැල්ලට වැඩිපුර තෙරපි ගොස් ශරීරයේ අසම බර වෙන බවට අද්දුටුවේය. එවිට ආයාසයක් දරා නැවත ශරීරයේ කෙලින් තියා ගැනීමට උත්සාහ කරනු අද්දුටුවේය. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවට වාඩි විය. හුස්ම රැල්ල අවධානයේ යොමු වූයේය. හුස්ම රැල්ල දෙස බලා සිටින විට බාහිර ශබ්දවලට සිත යන බවට දැනුනේය. සිත අතීතයට සහ අනාගතයටත් යන බවට අද්දුටුවේය. විනාඩි 15ක් පමණ වන විට සිත බොහොම සැහැල්ලු වී කිසිවක් නොදැනී යන බවක් අද්දුටුවේය. හුස්ම ගන්නා බවක්ද නොදැනුනේය. සිත පුදුමාකාර විදියකට සැහැල්ලු වී පුදුම සැනසීමක් අද්දුටුවේය. විනාඩි 5කට පමණ පසුව නැවත හුස්ම ගන්නා බවට දැනුනේය. ඊට පසුව පරයන්කේ අවසන් විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
ඔව්, එතකොට ඒ විදිහට පුහුණු වෙන එක ගැන සන්තෝෂයි. ඒ විදිහේ අත්දැකීමක් ලබන එක ගැන මේ විදිහට නැවත නැවත අර කියනා වගේ ඔය ක්‍රියාවලියම තමයි. ආයෝකේ වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔය විදිහට ඇවිදින්. සක්මන් කරන්න. දැන් අපි ගත්තොත් දැන් ඔය මිදුලේ වගේ සමතල කොටසක් වෙන් කරගෙන ඇවිදිනකොට අන තේරෙනවා ටික 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 මේ ඇවිදින මම්පෙත උනත් නිකන් අර අඩිපාරක් වගේ හැදිලා මට්ටම් වෙලා ඒ අවශ්‍ය සුමට ගතිය සහිතව අර පොළව උනත් ගෙවිලා හැදිලා එනවා. හරි. එදියර ඒ වගේම අපේ නිකන් පතුලුත් ගෙවෙනවා වගේ මේ ඇවිදලා ඇවිදලා මෙච්චර. අනිත් පැත්තෙන් කෙලෙසුත් ගෙවෙනවා. ඒ ඔක තමයි වැඩේ. වෙන මුකුත් නැහැ ඔතනින් එහාට. ඕකම කරන්න තියෙන්නේ. ඒ විශ්වාසයෙන් කරගෙන යන්න ඕනේ හැබැයි. මේක තමයි හරි. මේක තමයි මේ විදියට මේ කරන ප්‍රතිපදාව හරි කියන විශ්වාසයෙන් දිගට දිගට යෙදෙන්න. දවසකට නිකන් පැයක් විතර ඇවිදලා බලන්න කොච්චර සහනයක් විවේකයක් සඳහා ඒක හේතු වෙනවද කියලා. මේ ගොඩ දෙනෙක් කැමති නැහැ නේ අප්පා. නිකන් දාඩිය දාගන්න කැමති නෑ, වෙහෙසෙන්න කැමති නෑ, මොකද්දෝ තියෙනවා. ඉතින් එහෙම බෑ. දැන් අර එදා දවසේ කොහෙදෝ වැඩසටහනකට ගිහිල්ලා එතන අර ඩේ රිට්‍රීට් එකක්, අර YMB එකේ. ඒතර එතන ගිහිල්ලා මේ මං ගුවා නිකන් මේ ටිකක් ඔය ඇඟපත ගහලා දාලා ඇවිදිමු, ටිකක් වේගෙන් ඇවිදිමු, ඔය නිකන් කම්මැලි කමට ඇවිදින්න එපා, ටිකක් වේගෙන් ඇවිදගෙන යන්න කියලා. ඊට පස්සේ එක නෝන කෙනෙක් අර මේ සීල් රෙද්දත් අතින් අල්ලගෙන නිකන් සරම කෑපට ගාගත්තා වගේ ඇවිදිනවා, ඇවිදිල්ලක් හිතා ගන්න බැරි වේගකින්. ඉතින් අර නිකන් මේ විකාර කරෝලයි කියලා හිතෙන්නේ බැලු බැල්මට. නෑ, එහෙම යනකොට ටික 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 අනේ අගේට මේ වේගෙත් සමබර වෙලා මේ හැදිලා එනවා. අනිත් එක මේ ඇඟටත් ව්‍යායාමයක්, හොඳට සිහියත් පිහිටනවා. ඔය ගොඩාක් වේගය අඩු කරාම නිකන් මේ ඇවිද ගන්නත් බැරුව යනවනේ. මේ රෝද තනි රෝදේ බයිසිකලයක් මේක යම්කිසි වේගයකින් ගියේ නැත්නම් මේකේ බැලන්ස් එක පවත්වන්න බෑ. ඉතින් ඒ විදියට පොඩ්ඩක් වේගෙන් ඇවිද්දට ගැටලුවක් නෑ. අර මනුස්සයා මම බලාගෙන පැයක් තිස්සේ එක දිගට බොහොම වේගෙන් ඇවිද්දා. අදම ගානේ මේ ව්‍යායාමයක් හරි වුණානේ අප්පා. ඒක ලොකු දෙයක්නේ. ඊට පස්සේ අගේට සිහියකුත් පිටව ගන්න බැරි නෑ. ඒ විදියට පැයක් සක්මන් කරනකොට සක්මනක දැනෙන විවේකේ, අර විදියට ටිකක් වාඩි වෙලා ඉන්නකොට මේ පරියන්කේ දැනෙන විවේකේ, ඒ සඳහන් කරන්නේ මේ කවදාවත් නොදැකපු තරම් විවේකයක් සැනසීමක් මට දැනුණා කියලා ඔය කියන්නේ. අනේ ඒක තමයි වැඩේ. ඒකම නැවත නැවත යෙදෙන්න. ඔය කරන කුහුණුවම තමයි, අත්දැකීමම තමයි. ඔක නැවත නැවත යෙදෙන්න. එහෙම යෙදීම තමයි ක්‍රමවේදය. එහෙම යෙදීම තමයි ක්‍රමවේදේ. එහෙම යෙදෙනකොට යෙදෙනකොට අර කියනා වගේ නිකන් පොළවත් ගෙවෙනවා වගේ. පතුලුත් ගෙවෙනවා වගේ. කෙලෙසුත් ගෙවෙනවා අන්තිමට බැලුවාම. අර කිංචන කියලා අපි කිව්වේ. කුප්පන ගති. කුප්පන ගති ටිකෙන් ටික අඩු වෙනවා. මේ ජීවිතේ අපි හිතන තරම් මේ අමාරුවෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. හරි. විනෝද ගමනක් ගියත් විනෝද වෙන්න බෑනේ අප්පා අපේ මානසික ස්වභාවය හැටියට. මේකනේ වැඩේ. විනෝද ගමනක් ගිහිල්ලා ඉන්න බව හැබෑව. මනුස්සයා ඉන්න බව හැබෑව. හැබැයි විනෝදයක් වෙන්න බෑ. මේකට හේතුව තමයි මේ යන ඒවා ගැන කල්පනා කරනවා, ගිහිල්ලා ඒ arrangement ගැන කල්පනා කරනවා, ආව එන ඒවා ගැන කල්පනා කරනවා, ආව ඇවිල්ලා වැඩට යන ඒවා ගැන කල්පනා කරනවා. ඔහොම තමයි කල් ගෙවන්නේ. ඉතින් ওই විදිහේ මනසකින් ගොඩාක් වෙලාවට අපි ඉන්නේ නිකන් අර වික්ෂිප්ත වුණ මනසකින් ඉන්නේ. එතකොට වැඩක් කරනවා කියලා බාහිරයට පෙවුනට මොකද කරන වැඩකුත් නැහැ. කරන වැඩකුත් නැහැ. එතකොට ඒ විදිහේ මනසකින් ගනුදෙනු කරලා විනෝද ගමනක් ගියත් විනෝදයක් නැහැ. වාඩි වෙලා ඉන්දියාට ඔෆිස් එකේ වැඩක් කරෙන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි. ඒක නිසා මේ කියන මේ කිංචන මේ කුප්පන ගති ඕවා පොඩ්ඩක් අඩු කරාම තේරෙනවා ඇත්තටම විනෝද ගමනක වුණත් විනෝදයක් තියෙනවා. අපේ එහෙම ඉරිසියාවක් නැහැ විනෝද ගමනක් ගියාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඈ එහෙම ඉරිසියා කරන කට්ටියක් තියෙනවා මන් නන්නේ නැහැ නේ එහෙම ඉරිසියාවක්. හරි. දැන් කාලා බීලා හොඳට ජොලි කරලා ඉන්න ඕනේ. ඒකේ ගැටලුවක් නැහැ. හොඳට නිකන් හොඳට ජීවිතේ ජීවත් වෙන්න. ජීවත් වෙන ගමන් බලන්න මේ විනෝද ගමනකුත් විනෝදයක් තියෙනවා නේද කියලා. අර විදියට මේ කුප්පන ගති අර කිංචන කියලා හඳුන්වන ඒ දේවල් තමයි මේ විනෝද ගමනක උනත් විනෝදය නැති කරන්නේ. හරි. මේ විදිය පුහුණුව කියදෙන කියලා තේරෙන ඇත්තටම විනෝද ගමනක් ගියත් ඒක විනෝදයි. මොකද හේතුව අර ඒ ස්වභාව ධර්මේ හරි ඒ තමුන්ගේ හිත මිත්‍රයන්ගේ ඒ ආශ්‍රය හරි වෙනදාට වැඩිය මුළු හදින් බිඳින්න පුළුවන්. මේක තමයි වැඩේ. ඊට පස්සේ ඔෆිස් වල ඉන්නවා කට්ටිය අම්මෝ හෙන බිසි මම මේ උදේ පටන් ගත්තාම රෑ 8 විතර වෙලා තමයි ඉවර වෙන්නේ. මං වගේ වැඩ කරන කෙනෙක් නෑ, මම තරම් බිසි නෑ කෙනෙක් නෑ කියලා එන බිසිනස් එකක් මේ පළඳගෙන ඇඳගෙන ඉන්න කට්ටිය ඉන්නවා. අනේ පැවිදි වෙන්න කලින්ම මම දැනන් ඉන්දියා ඔය වාඩි වෙලා ඉන්දියාට පුටුව රත් කර කර කරන වැඩක් නෑ. ගොඩාක් වෙලාවට අර වික්ෂිප්ත මනසකින් එක්කෝ එක එකාට ඉරිසියා කර කර අරූට ගේමක් දෙන්නේ කොහොමද, මූ මාව පාස් කරගෙන යන්න හදනවා, මූට ගේවලක් කපන්නේ කොහොමද, මේකෙන් බේර ගන්න කියලා ওই විදියට ඔය ඉරිසියා කර කර ගේවල් දොරවල් පස්ස කල්පනා කර කර තමයි වාඩි වෙලා ඉන්නේ. වැඩ කරපු වැඩක් නෑ දවස ගෙවුනට. දවස අන්තිමේ මොනවද කරේ කියලා ඇහුවොත් වැඩක් නෑ. ඒකනේ දැන් ওই අලුතෙන් ඔෆිස් වල කියන්නේ ওই කොවිඩ් වලින් පස්සේ කියනවා ඔයගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න. එන්න එපා ඔෆිස් එකට. හරි ඔෆිස් එකට ආවම මෙතන තියෙන AC එකයි ඊට පස්සේ මෙතන තේ හද හද තේ බිබින් එකයි මේ වොෂ්රූම් මනම් පාවිච්චි කරන ඒවයි මේ අපිට පාඩුයි පාඩුයි මේ කරන්ට් බිලට පාඩුයි මේ පාකින් වලට පාඩුයි ඒ වෙනුවට ගෙදෙට්ට වෙලා ඉන්න මෙන්න මේ වැඩේ කරන්න වැඩේට ගෙවන්න මේක තමයි කියන්නේ. මේ ඔෆිස් එකේ මිනිස්සුන්ට ලාභයි මොකද මේ අකා ඇවිල්ලා මෙතන මේ නිකන් මේ පෙට්‍රල් පුච්ච පුච්ච ඉන්දියට වැඩක් කරන්නේ නැහැ. ඔය BC කියලා පළඳගෙන ඉන්න කට්ටිය ඉන්නව නේද? ඕකම තමයි වැඩේ. පැවිදි වෙන කලින්ම මම දැනගෙන ඉඳියා ඒ ඔෆිස් එකේ අනේ මේ හොඳටම BC කට්ටිය දවස පුරාවට කරන්නේ මොනවද? අන්තිමට බලනකොට මොකුත් කරලා නැහැ. අනේ වාඩි වෙලා එන්න බිස්නස් එකක් පැනඳගෙන ඉන්නවා. කරලා නැහැ. ඒ මිනිස්සයා හිතා ඉන්නේ ඇත්තටම කරනවා කියලා මොනවා හරි. ඒ එහෙම බොරු කරනවත් නෙමෙයි. එන්න ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. එන්න නිකන් ඇඟට ඇඳගෙන ඉන්නේ. හැබැයි කරපු දෙයක් නැහැ. එයා හිතා ඉඳී මොනවා හරි කරා අවසේ ලොකු ගොඩක් කරා කියලා. දවස අන්තිමට අහලා බලන්න මොනවද කරේ. ඩොකමන්ස් කියා සයින් කරාද, මොනවා හරි මේ කස්ටම මෝඩ එකක් හරි අප්ඩේට් කරාද, මොනවා හරි දෙයක් කරාද කියලා. එහෙම දෙයක් බලනකොට ඇත්තෙම නැති තරම්. උදේ ඉඳලා කල්පනා කරලා බලවා මුකුත් වෙලා නැති පාටයි. අන්න ඔය කිංචන ඕක තමයි හැටි. අර නිකන් මේ මම තරම් රාජකාරී කරන කෙනෙක් නෑ කියලා ලොකු ආතතියකුත් කරේ තියාගෙන ඉන්නවා. පැය 8 ගෙවනවා, 8 නෙමෙයි 12 ගෙවනවා. මේ ෆුල් සීරියස් ආයි නිකන් මේ බොරු කරනවාවත් එහෙම එකකුත් නෑ. එන්න සීරියස්. හැබැයි අන්තිමට බලනකොට දවස පුරාවට පැය 8ක් 10ක් ගෙවලා කරපු වැඩේ මොකද්ද කියලා අහුවොත් එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඔන්න ඔය මනසේ ස්වභාවය, ඔය කුප්පන ගතිය තමයි ඔය තියෙන්නේ. කුප්පයා කියන්නේ නිකන් නෙමෙයි බැලුවාම නේ. ඕක තමයි තියෙන්නේ ඔය. ඉතින් එයාත් ඉතින් එන සීරියස් අරගෙන ඇඳගෙන ඉන්නවා, මම තරම් මේ වැඩ කරන කෙනෙක් නෑ, බලන්න මට තියෙන තරම් වැඩ කිසි දෙයකට වෙලාවක් නෑ, මේ දරුවෝ ඉන්න එක ඉන්නවත් වෙලාවක් නෑ, ගෙදර දොරේ දෙයක් බලන්නවත් වෙලාවක් නෑ කිය කී ඉන්නවා. අන්තිමට බලනකොට කරපු දෙයක්කුත් නෑ, අර නටපු නැටමකුත් නෑ, බෙරේ පළුකුත් නෑ කියලා තමයි අන්තිමට ඔය ජීවිතේ ඉවර වෙන්නේ. ඒක ඉඳ අර අඩුම ගානේ පැයක් වැඩ කරොත් ඒ පැයේ ඵලදායීතාවයක් සඳහා මෙන්න මේ පුහුණුව හේතු වෙන්න පුළුවන්. විනෝද ගමනක් ගියොත් ඒ විනෝද ගමනේ ඵලදායීතාවය සඳහා මේ පුහුණුව හේතු වෙන්න පුළුවන්. අඩුම ගානේ මනුස්සයෙක් එක්ක කතා කරොත් ඒ කතා කරන එකේ ප්‍රයෝජනයක් ඵලදායීතාවයක් සඳහා මේක හේතු වෙන්න පුළුවන්. දැන් ඊයේ අපි මේ සතිපාසල වැඩසටහනක පොඩි ඇක්ටිවිටි එකක් කරා, හෝල් බොඩි ලිසනින්. දැන් මුළු ඇඟෙන් අහන්නේ කොහොමද කියලා ඔන්න කියනවා. හරි. ඉතින් ඇහි කණෙන් විතරක් අහලා හරියන්නේ, කණිනුත් අහන්න ඕනේ. කණෙන් අහන්නේ කොහොමද? කණෙන් අහන වචන. ඇහෙන් අහන්න ඕනේ. ඇහෙන් අහන්නේ කොහොමද? මේ මොනවද මේ මෙයාගේ මූණේ හැඟීම් දැනීම්, මොන විදිහද මෙයා විදිහටද මෙයාගේ මූණ වෙනස් වෙන්නේ මේ කතා බහ කරනකොට? අන්න ඇහෙනුත් අහනවා. ඊට පස්සේ මේ ඇඟෙනුත් අහන්න ඕනේ. ඇඟෙන් අහන්නේ කොහොමද? මෙයාගේ බලන්නේ මේ බොඩි ලැංග්වේජ් එක, මෙයා මේ කතා කරනකොට මේ ඩිෆෙන්සිව් වෙනවද මේ මං කියාගෙන යන එකට, මේ බොඩි ලැංග්වේජ් එක බලන්න. අන්න ඇඟෙනුත් අහන්න ඕනේ. ඊට පස්සේ ඒ අහලා හරියන්නේ නැහැ, මොළේනුත් අහන්න ඕනේ. මොළෙන් අහන්නේ කොහොමද? මේ කියන දේ මොකද්ද? මේ හරි දෙයක්ද වැරදි දෙයක්ද මේ කියන්නේ කියලා මොළෙන් අහන්නත් ඕනේ. ඒ අහලා හරියන්නේ නැහැ, මේ හදවතිනුත් අහන්න ඕනේ. හදවතින් අහන්නේ කොහොමද? මේ මිනිස්යාගේ හැඟීම් හිතුවිලි තේරුම් අරගෙන මම මේක අහනවා කියලා ඔන්න ඔය විදිහට හෝල් බොඩි ලිසනින්. තව මොනවද දෙක තුනක් තියෙනවා මට මතකත් නැහැ ටික. කොහොම හරි හෝල් බොඩි ලිසනින්. මුළු ඇඟෙන්ම අහන්න කියලා තමයි මේ කියන්නේ. අනේ එහෙම ඇහුවොත් මං කියන්නේ ඔය තම තමුන්ගේ තියෙන පෞද්ගලික සම්බන්ධතා, ඒ සමාජ සම්බන්ධතා උනත් ඔයිට වැඩිය සාර්ථක වේවි. ඒ මනුස්සයාට උනත් තේරෙන්න පුළුවන් යන්තම් අද නම් මනුස්සෙක් එක්ක ගනුදෙනු කරා. වෙනදා ගනුදෙනු කරන පිස්සත් එක්ක නෙමෙයි. දෙන්නේ එක තමයි ඒ වෙනස වෙන්න යන පාර තමයි ඔය තියෙන්නේ. බලන්න විනෝද ගමනක් ගියත් වැඩිපුර ඇත්තටම විනෝදයක් තියෙනවා. රැකී රක්ෂාවට ගිහිල්ලා පැයක් වාඩි වෙලා ඉඳියත් ඒ පැයේ වැඩක් කෙරෙනවා. මිනිස් එක කතා කරත් ඒ මිනිස්යාටත් මටත් යහපතක් වෙන විදියට මේ මනුස්සා සම්බන්ධයක් සහිතව මිනිස්සෙක් එක ගනුදෙනු කරා කියන විශ්වාසය දියුණු වෙනවා. ඔන්න ඔය කියන වෙනස තමයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා උත්සාහ කරමු කියලා අපි කියමු. නදීප් සරණාම්දුරංග මේ කවුද? නාමන්ත සරණාම්දුරංග හොයන්නවත් ඒත් දන්නේ නැහැ. ඇත්තටම කුණාටුවට අහු වුණාද දන්නේ නැහැ මේ.
සිග්නල් ප්‍රශ්නද දන්නේ සොයනස?
ආමානේ සරණාම්දුර වචනයක් කිව්වත් ආයි නිකන් ගානට වෙලාවට වැඩ. කවුරුත් මගුවත් අද සරණාම්දුර වෙනවයි කිව්ව හින්දා මම හිතා හිටියා මට හරියට යටට යන්න පුළුවන් කියලා. වෙන දවස්වල නම් මම කොහොමත් අවිනිශ්චිත ස්වභාවයකින් තමයි එන්නේ, අද යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. අද මම හිතාගෙන ඉඳියා ලොකු බලාපොරොත්තුකින් ආවේ හරියට මඩට යන්න පුළුවන් කියලා. හරි ගියේ නෑ වැඩි.
ඒ වයි සන්නස් මොනා කරන්නද?
මොනා කරන්න දෙයක වෙච්ච දෙයට ඉතින් මක් කරන්නද කිව්වද?
එහෙමයි. දැන් සොයන්නස මේ ලිඛිත වාර්තා ඉවරයි එපමණයි. දැන් ස්වභාවයේ යම් කෙනෙක්ට වාචිකව සොයන්නස වෙත ප්‍රශ්නයක් වූ ප්‍රකාශයක් ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා සූ මත උසව කරුණාවෙන් ඉදිරිපත් වෙන ලෙස ඉල්ලා සිටිනවා. නදීප ඔබට අවස්ථාව ලබා දෙනවා.
බොහොම පිං නාමන්ත ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ සඳහන් කරපු කාරණාවක් සම්බන්ධයෙන් පොඩි අදහසක් දැනගන්න කැමතියි. ස්වාමීන් වහන්සේ එතනදි සඳහන් කරා අර වෙහෙස කියන්නේ ස්වාමීන් වහන්සේ කිව් විදිහට මට මතක විදිහට එම කොච්චර සල්ලි තිබුණා සැප තිබුණත් ඒ කට්ටිය වෙහෙසකින් ඉන්නවා කියලා කිව්වා. ඒකයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය අපේ භාවනාව කරගෙන යනකොට නිකන් එක වේ ශරීරයේ වෙහසක් නෙමෙයි ස්වාමීන් වහන්සේ, ඇතුලේ නිකන් දැනෙන වගේ වෙහසක් නොවන වගේ වෙහසක් දැනෙන, ඒක ඒවත් ඒ අකුසල්ද ස්වාමීන් වහන්සේ? ඒක එහෙම තියෙන්නේ.
ඔව්, ඉතින් ඔය මෙහෙම දැන් ඔතන ඔය මේ අර ක්‍රියාවලිය ඉතින් කොහොමත් වෙහෙසයි. ඊට පස්සේ වෙහෙස නැති කරන්න දරන උත්සාහය තුලත් යම් වෙහෙසක් විඳින්න වෙනවා. ඉතින් එහෙම නැතුව ප්‍රතිපදාවක් කරන්න බෑනේ. උතර ප්‍රතිපදාවක් ගැන කියනකොට කියන්නේ නිකන් අර සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියලා. ඕක තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. සුඛ ප්‍රතිපදාවකින් ක්ෂණිකව මේක කලීවර කරන්න පුළුවන් කියන වගේ අදහසකින්. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් හැමෝම නිකන් දුක්ඛාපටිපදා ධඤ්ඤාබින්නා කියලා මේ විදිහට මේ දුකසේ බොහෝ කාලයක් වෙහෙසෙමින් තමයි මේක කරන්න පුළුවන් කියලා. එහෙම කරගෙන ගියොත් ඇත්තටම කල්යනකොට මේ සුඛාපටිපදා වෙන්නත් පුළුවන්. ඒ පොටෙන්ෂල් එක පෑදිලා එන්න එපැයි. ඒ සඳහා මුලින් ඉතින් වෙහෙසක් අමාරුවක් දරාගෙන කරගෙන යන්න ඕනි. ඒක තමයි පුහුණුව. එහෙම නැතුව මේ ක්‍රියාවලියෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නිකන් ඔහේ නිකන් පාවෙලා ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා ඉවර වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. මේ වෙනුවට හැම වෙලේම මේ වෙහෙසක් පීඩාවක් පුහුණුව තුලක් තියෙනවා. මේ පුහුණුව තුල එන වෙහෙස පීඩාව දරාගෙන කරගෙන යාම තුලින් තමයි මේ වගේ දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු දැන් බාහිර ලෝකේ වුණත් මොනවා හරි වැඩක් කරන්න ගියාම ලොකු දුකක් ගන්න වෙනවානේ. ඒ දුකට සාපේක්ෂව නැවත නැවත උත්සාහයකින් යුක්තව කාලයක් තිස්සේ කරගෙන යනකොට ඔන්න තේරෙනවා දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් වැඩේ ඉබේම වගේ සිද්ධ වෙනවා කියලා. ක්‍රිකට් උනත් ඒ දවස්වල ගහන්න ගියපු කාලේ කොච්චර නම් ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද, වැඩ කරන්නේ නැද්ද, උත්සාහ කරන්නේ නැද්ද කියලා ගත්තොත් දැන් එච්චරම නැහැනේ. දැන් ඉතින් දැන් අඳුනගෙන තියෙනවා, දැන් ඉතින් දෙකට පවත්වාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඕකම තමයි වැඩේ. මේ විදිහට මේ ප්‍රතිපදාවකුණත් යම්කිසි වෙහෙසක් පීඩාවක් දරාගෙන කරගෙන යා යුතුයි. භාග්‍යතුන් වහන්සේ වුණත් කොච්චර වෙහෙසුණාද ඒ මුල් අවදියේදී, ඒ අවුරුදු ගණන් මහන්සි වෙලා වෙහෙසිලා තමයි මේක සාක්ෂාත් කරගත්තේ. ඒකින්ද අපිත් මේ පුහුණුව තුළ එන වෙහෙසක් දරාගෙන කරගෙන යාම තුළින් අන්න ටික මේ විදිහට මේ ක්‍රියාවලියෙන් අත්මිතීමක් ලං කරගන්න පුළුවන්. ඒකම තමයි වැඩි. එහෙම නැතුව මේකෙන් බේරෙන්න හිතන්න එපා, මේකෙන් ගැලවෙන්න හිතන්න එපා. එහෙම ගැලවෙන්න දෙන්නේ නැහැ. මේකේ ලොකු මොමෙන්ටම් එකක් තියෙනවා. ඒ මොමෙන්ටම් එක අපිට එකපාරට පේන්නේ නැහැ. සාමාන්‍ය ඔය පැවිදි වෙන කාලේ අපි තමයි පැවිද්දෙක් වගේ කෙනෙක් වුණත් පැවිදි වෙලා මේ හිතනවානේ මේ දිනුවා ඔක්කොම ඉවරයි කියලා. හරි දැන් ඉවරයි, මම පැවිද්දෙක්. දැන් මම මේ කෙලෙස් මේ හලලා තමයි ආවේ මේ පැවිදි ජීවිතේට කියලා ඔහොම නිකන් කෙටි කාලයක් නිකන් දිනුවා කියලා නිකන් ජය කෙහෙලි නං ආගෙන ඉන්නවා පැවිදි ජීවිතේකුණත්. නමුත් අවුරුදු 3-4ක් යනකොට ඇවිල්ලා ආපහු තැපෑලෙන් වදිනවා වැඩිල්ලක්. අන්න එතකොට තේරෙනවා මේ සංසාර ගමනක මොමන්ටම් එක කොහොමද අපි හිතපු පමණින්, එහෙම නිකන් අදිෂ්ඨාන කරපු පමණින්, නිකන් අවුරුද්දක් දෙකක් දඟලපු පමණින් මේක එහෙම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනස් කරන්න බෑ කියන එක. අර දෙවනි පාර වගේ ඇවිල්ලා වදිනකොට හොඳට තේරෙනවා ඔය වගේ මොමන්ටම් එකක් සහිත දෙයක්ද මේක, ඒ වගේ දෙයකට කොහොමද ක්‍රමානුකූලව මුහුණ දෙන්න පුළුවන් කියලා දැන දැක ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පාර වදිනකොට එච්චර ෂොක් එකක් එන්නේ නැහැ. හතරවෙනි පාර, පස්වෙනි පාර නැවත නැවත ඇවිල්ලා මේ ක්‍රියාවලිය මෙහෙම බලගතු වෙනකොට දැනගනිමින් ඒ වෙහෙස දරා ගනිමින් කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන යනකොට තමයි නිවන පැත්තට උනත් අර කී විදිහේ මොමන්ටම් එකක් හැදෙන්නේ. ඒ ADE උත්සාහයක් දිගට කරගෙන යන්න. එතකොට හරි. ක්‍රිකට් ගැන හිතන්නකෝ. ක්‍රිකට් ගැන හිතුවම නදීට ඔක තේරෙනවා හොඳටම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ක්‍රිකට් නේද?
ඇත්ත උනත් කොච්චර ප්‍රැක්ටිස් කරලා වෙහෙසක් ගන්නවද? එහෙමනේ නැත්. එහෙමනේ ඇවිල්ලා ඔය කප් එකක් දිනුවා මෙන්න බලන්න මගේ ෆොටෝ එක කියලා පෙන්වන්න පුළුවන් නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පුහුණුව තමයි.
දැන් මේකට විතරක් ඉතින් එහෙම බෑනේ අම්පා. නිකන් මේ ඔක්කොම අනිත්‍යවට ඔක්කොම වෙහෙසෙනවා මේක විතර. නිකන් එහෙම වෙහෙස නැතු යන්න පුළුවන්ද කියලා අහනවා. එහෙම ඔට්ටු නෑ.
සෝහෙන් සර් ඒ ප්‍රශ්නේ අහන්න හේතු වුණේ පහුගිය සති දෙකේ විතර වගේ ඔෆිස් එකේ ටිකක් වැඩ වැඩි ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ කිව්ව විදිහටම විවේකය සහ මානසික මේක ටිකක් බැලන්ස් වෙන්නේ නැහැ වගේ තේරුණා. මං කර දේ ගොඩක් දවස් හතරක්ම ගෙදර ඉඳන් ස්වාමීන් වහන්සේ වැඩ කරන්නේ. ඉවර වෙච්ච ගමන් මං එක්කෝ ජිම් එකට යනවා, එහෙම නැත්නම් වෝක් එකක් යනවා. කරේ වෝක් එක ගිහිලා ආපු ගමන් මං වෙනදරම් කරන්නේ නිදියෙන් ඉස්සෙල්ලා පරියන්කය කරන එක. මේ පරියන්කේ වාඩි වුණා ස්වාමීන් වහන්සේ. එතකොට අර පෑ දෙක මාරක විතර වගේ කෙලින්ම භාවනාවක් සිදු කරනවා. ඊට පස්සේ මං ඒක නිරීක්ෂණය කරනකොට සති දෙකක් විතර ස්වාමීන් වහන්සේ අර වෙහෙසයි ඔක්කොම ටික ඇත්තරම නැති වෙලා ගියා. ඒ කියන්නේ මට ඒ පරියන්කේ නැගිටලා ඉවරලාට පස්සේ ආපහු නිකන් වැඩ කරන්න පුළුවන් වගේ රෑ 11 12 විතර වෙනකම්. ඒ වගේ ගතියක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒකයි මට ස්වාමීන් වහන්සේට මේ කියන්න යුතුනේ මේ මොකද්ද කියලා. ඒ කියන්නේ කෙලෙස්ද, එහෙම නැත්නම් මේ 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 වේදනාව වගේ න දේ මොකද්ද කියලා ඉවර. නමුත් ඉතින් අර ස්වාමීන් වහන්සේ දැනුත් කියෝ විදිහට අර සයිකල් දෙක තුන දැන් ගිහිල්ලා ඒක තේරෙනවා කරන්න ඕනේ මොකද්ද කියලා දැනෙනකොටම වගේ ස්වාමීන්
වහන්සේ. ඔය එහෙම කරගෙන යන් ඉතින් එතකොට හරි. විශ්වාසයෙන් කරගෙන යන්.
ඊළඟට තව යම් කෙනෙකුට කැමති නම් අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සුමතෝසව තමන්ගේ සතිමත් වීම පිළිබඳ ප්‍රකාශයක් වූ ගැටලුවක් ඉදිරිපත් කරන්නට.
නමන්ත වෙන කවුරුත් නෑ වගේ, සරණ හාමුදුරුවොත් නෑ වගේනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින්න වහන්සේට. එහෙමනම් අපි වැඩසටහන මෙතනින් ප්‍රශ්න උත්තර වාරය සමාප්ත කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, නදීප්ට නැවත වැඩසටහන් බාර දෙනවා.
හොඳයි, එහෙනම් මේ පුරුදු විදියට මේ පින් අනුමෝදන් කළ වැඩසටහන ආවර කරන් මෙහෙන් අපි විසන්දි වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්න ශ්‍රී ලංකාවටම මා ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවක්කා.
තෙරුවන් සරණයි නදී. අද දිනත් බොහොම හරවත් ධර්මානුශාසනාවකින් සහ කමඨහන් පිළිබඳ තිබුණු ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. ඒ වගේම මීත්‍රගල නිස්සරණ වනයේ වැඩ වසන ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය අපට හඳුන්වා දීමට කටයුතු කරලා සහ දැනටත් කටයුතු කරන කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් අත්පත් වේවා. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කරන ලද සියලුම දෙනාටත්, වැඩසටහන සාර්ථකව කරගෙන යාම සඳහා උපකාර කරන සියලුම දෙනාටත් මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන දෙවිදේවතාවුන්ටත්, අපගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කරනවා. එත්තාවතා චම්හි දී සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍තියා. එත්තාවතා චම්හිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍තියා. එත්තාවතා චම්හිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිත්‍තියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු තං සදා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ සැමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි.